හොඳයි සාදුකාර. දැන් සාකච්ඡා තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ආශ්‍රව ඇතුලේ තියෙනවනේ. එතකොට මේ ඒ නිසා මේ නිතර මේ සිතුවිලි වශයෙන් එනවා. මේ දැන් හරියට උදාහරණයකට ගත්තොත් එහෙම අපි කියමු අවශ්‍ය නැති ගහක් තියෙනවා අපි කපලා දාන. මොහොම බලගතු මුල් තියෙන ගහක් නම් අපි කැපුවට ආයේ මොටයි එනවා. නිතරම මොටයි එනවා. මේ මොකද ඇතුලේ හොඳට බල සම්පන්න මුල් තියෙනවා නම් මුයි එතකොට නිතර මොටයි වෙනවා. අපිට එතකොට තියෙන්නේ ඊට පස්සේ නිතරම බල බල මොටයි කඩන්න ඕන. එතකොට තමයි මේ ගහය හැදෙන්නේ නැති වෙන්න පවත්වන්න පුළුවන්. නැත්නම් ආයෙ අර මුලින් නිතර මොටයි වෙනවා. එතකොට ගහ දැන් උඩට හැදුනොත් තමයි නිතරම යට තියෙන මුල් නිතරම සත්‍යමත් වෙන්නේ. උඩ හැදෙන්නේ නැත්නම් යට සත්‍යමත් වෙන්නෙත් නැහැ. උඩ හොඳට වැවෙන්න තමයි යට මුල් කියන එක සත්‍යමත් වෙන්නේ. ඒ අර විදියට ගහ වැවෙන්නේ නැතු ආය කප්පාතු කරන්න මොකද වෙන්නේ? යටත් කාලයක් යනකොට අර බල සම්පන්නතාවය අඩු වෙනවා. ගහේ තියෙන මුල් වල සත්‍ය අඩු වෙනවා. ඊට පස්සේ තමයි මේ මුලුත් එක්කම ඊට පස්සේ තමයි එක මුල් දිරලා යනවා. එතකොට තමයි වැවෙන්නේ. ආන් මේ වගේ මේ සිතවිලිත් එහෙමයි දැන් මේ ඒවට තියෙන කැමැත්ත මුල් බැහැලා තියෙන හින්දා නිතර මේවෙන් ආයයි සිතිවිලි පැනගෙන. අද කියන්නේ ඡන්ද මූලකා සබ්බේතම හැම දෙයකම මූල කැමැත්ත. දැන් හැම අකුසලයකටම අපි කැමති. ඒ නිසා කැමැත්ත තියෙන නිසා නිතර මොකද වෙන්නේ? ඒවා හිතේ පැන නැගෙනවා. පැන නැගිලා ආයෙමත් ඒක හිතන්න මොකද වෙන්නේ? ආයෙත් මුල් බහින එක තමයි වෙන්නේ. ඒකයි හිතේ පාවිච්චි කරනකොට ආයෙත් කැමැත්ත ඇති වෙලා තමයි නැති වෙන්නේ. එතකොට ආයෙත් එනවා. දැන් ආදීනව සලකන්න මොකද වෙන්නේ? මේ කාලයක් යනකොට ඒ කැමැත්ත කියන එක අඩු වෙනවා. දැන් අපි අදාදීනව සිතුවිල්ලක හිතුවොත් එහෙම එතකොට ඒකට ඡන්දය වැඩිලා නෙවෙයි නැති වෙන්නේ. ඡන්දය අඩු වෙලා තමයි නැති වෙන්නේ. එතකොට අපි ඒක හඳුනා ගන්නවා. ඒක ආදීනව සලකනවා. ඒක ප්‍රහාණය කරන ඡන්දයක් ඇති වෙනවා මිසක් ඒකට මේ මුලා වෙච්ච කැමැත්තක් හටගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කාලයක් තිස්සේ අර අකුසල් වල ආදීනෝ බලන්න අර ඇතුලේ ඒකට තියෙන කැමැත්ත අඩු වෙනවා. බලගතු වෙන්නේ නැහැ. ඉතින් යම් දවසක කැමැත්ත සම්පූර්ණ නැති වෙනවා. එදාට තමයි මුල් ටික ඔක්කොම මේ වෙන්නේ. එතකොට දැන් සෝතාපන්න වෙනකොට ඒකයි දැන් සාමාන්‍ය අකුසල් ලෝකයේ අයවා සැපහැටිට දකින්න. දැන් සෝතාපන්න වෙන්න කෙනේ මාර්ගය යන්න එයා ඒ වාදී උනේ බලන්නේ අකුසල් වල පොඩි අකුසල ඉඳලා හැම එකේම බලන. ආදීන බලන්න අර ඒකේ කැමැත්ත නැති වෙලා යනවා. සෝතාපන්න වෙනකොට අර ඒකයි ඒකේ ආශ්‍රව කොටසක්ම නැති වෙලා යනවා. ඒ තමයි දැන් නිරේ යන ආශ්‍රව ඉවරයි. ප්‍රේත ලෝක යන ආශ්‍රව ඉවරයි. තිරිසන් ලෝක යන ආශ්‍රව ඉවරයි. දැන් ඒවක සාමාන්‍යයෙන් වෙන්නේ පංචශීලයේ සම්බන්ධ දේවල් කැඩුනහමනේ නිරේයන්නේ. ඉතින් ඒ වගේ අකුසල සෝතාපන්නයිකෙ වෙන්නේ. ඒකයි කීන නිරයෝම කියලා කියන්නේ නරකේ යන්නේ නැහැ. කීන ප්‍රේත විසු යන්නේ නැහැ. තිරච්ඡාන යෝනි යන්නේ නැහැ. කීන කියන්නේ ඒක ශේ කරලා තියෙන්නේ. ඒකයි ඒ ඒට තියෙන අදාළ ආශ්‍රව ශේකරම හින්ද තමයි කීන නිරයෝමි කියලා කියන්නේ. නරකය ශේකරලා තියෙන. දැන් සෝතාපන්න කෙනෙකුට ඒකයි ඒ වගේ කැමැත්තක් කොහොම කරත් උපදවන්න බෑ. ඈ අපා යන අකුසලයක් කරන්න අපි කොච්චර සෝතාපන්න කෙනෙක් එක්ක වර්ණා කරත් ඒ අකුසලයක කැමැත්තක් උපදින්නේ නෑ. කැමැත්තක් උපදින්නේ නෑ. ඒත් මොකද එයාගේ ආශ්‍රව නැති නිසා. ඒ ආශ්‍රව නැතිවෙද්දී එයාගේ සිතුවිලි වශයෙන් එන්නේත් නෑ. නමුත් අනිත් අකුසල් වෙනව අර අපායගාමි ආශ්‍රව එයාගේ සිඳිලා තියෙන හැම අකුසලම පටිගේ ගත්තත් එහෙමයි. ඈ මේ පටි කේන්ති ගිහිල්ලා කවුරුත් මරලා දාන්න යන්නේ නැහැ. කේන්ති හිතට එන්න පුළුවන් නමුත් මරලා දාන්න තරම් කේන්ති බලගතු වෙන්නේ නැහැ එයාගේ. ඒකයි ඉතින් මරලා දාලා ඒ වගේ කියන්නේ අපාය යන කර්මයක් කරන විදිහට කේන්ති හිතට එන්නේ නැහැ. ඉතින් ඒ විදිහට හැම අකුසලයකම අර අපායගාමි තත්ත්වය ඔක්කොම අඩු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිටත් ඒකයි දැන් අපි හඳුනාගත්තට එනවා. මොකද ආශ්‍රව තව ඇතුලේ තියෙන හින්දා ආශ්‍රව තාම තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ එනේ නැහැ වෙලෙම සීහ පීටුවාගෙන ආදීනුම් බලන්න. ආදීනුම් බලන්න ඕනේ. ඉතින් කාලයක් යනකොට තමයි ඒක අඩු වෙන්නේ. දැන් අපි ඊට එන්නේ ඒ ආශ්‍රව අපේ තාම තියෙනවා. ඒක ආශ්‍රව තියෙන හින්දා තමයි ඒව එන්නේ. දැන් සෝතාපන්න වුණාමත් පටිගේනෝ පටි සෝතාපන්නාමත් වෙනවා සකදාගාමි වෙනාමත් වෙනවා අනාගාමී වුණාම තමයි යන්නේ පටිගේ කියන එක එන්නේ. එතකොට මුලුත් එකම ඉවරයි. ආයෙම එන්නේ නැහැ. සිතුවිල්ලක් වශයෙන්වත් එන්නේ නැහැ.
දැන් සෝතාපන්න
ඕ ඕ ඕ ඕ ඔව් තව බලගතු වෙනවා. ඉතින් ඒක ඔව් දැන් ආදීන බලන්න බලන්න ඒක ඒකේ තියෙන බලගතු භාවය අඩු
වෙනවා.
ඔව් අඩුවීම තමයි වෙන්නේ ඒකයි. මොකද දැන් අද ගත්තත් අපිකම අද අපි මේ ගොඩාක් බලගතු ලෙස කේන්ති පාවිච්චි කරනවා. ඒකේ ආදීන මුකුත් බලන්නේ නැහැ. අද හොඳටම කේන්ති ගත්තා මුකුත් ආදීන බැරි වෙලේ. ඒතර මොකද හෙටත් ඒක එනවා. අනිද්දාත් එන ඕමෝම යනකොට බලගතු වෙනවා වැඩි. ඒකන එක එක කෙලෙස් ගති එක එක කාල වලට වැඩිනේ. සමහරව වැඩි ඒ කාල. මොකද ඒක වැඩි බහුල වශයෙන් පාවිච්චි කරනවා. එතකොට ඒකේ එන ප්‍රවණතාවය වැඩි. විතර්ක වලස් ස්වභාවය කියන්නේ යම් යම් බහුල මනු විතක්කේති තතා තතා නති හේති චේතසෝ. යමක් බහුල වශයෙන් විතර්ක කරනවාද ඒකට කියන හිත නැඹුරු වෙවි යන්. ඒකයි කාම විතර්කයක් බලගතුනොත් ඒකම තමයි ඉන්නේ කැරිකි කැරිකි ආයෙත්ිතේ. නති කියන්නේ ඒක හිත ඒකටම නැඹුරු වෙලා යන. ව්‍යාපාද විතර්කයක් නොත් ඒකම තමයි එන්නේ කැරි කැරි හිතේ. හිත ඒකටම හුරු වෙලා යන. ඉතාර ආදීන හිතන් හිතන්න ඒකයි ඒකේ එන අඩු වෙලා යනවා. දැන් පහන සංඥාවෙත් ඒක නිකන්නේ. අර ආදීන හිතන් හිතන්න උප්පන්නම් ව්‍යාපාද විතක්ක නාදිවාසේති කියන්නේ ඒකයි බාරගන්නේ නැහැ. පජහති එකයින් කරන විනෝදේති නැති කරන අනභාවං ගමීති අභාවයටම පත් කරලා දාන. ඒ විදිහට අර කාලයක් කරනකොට තමයි ඇතුළෙන්ම තමයි අර මුල්ක ගැලවෙන්න ඕනේ. අපිට ඒක පේන්නේ නැහැ. දැන් අපිට තියෙන උඩින් වෙන සිද්ධි විතරයි කරන්න. උඩින් මොටයෝ විතරම කඩකට දාන තමයි තියෙන. ඇතුළ අපිට පේන්නේ නැහැනේ. සාමාන්‍ය ගහකවත් පේන්නේ නැහැ නේද? ඇතුළ කොච්චර මුල් දිරනවාද අඩු වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට අපි දන්නවා අපිට කරන්න තියෙන කාර්යභාරය තමයි උඩ හැදෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් එනේන මොටයෝ කඩකට අයින් කරන එක සීහින් ඉදගෙන. සාමාන්‍ය බල බල නේද අපි නිතරම ගිහිල්ලා බලනවා ආයෙත් එනවද කියලා රිකිල්ලක්වත් ආයෙත් ගිහිල්ලා කල්ලා දාමු දැක්කොත් එහෙම නේද? අපිට තියෙන ඉතරේ කාර්යභාරය අපිට ඇතුළ නතර කරන එක ඇතුළේ තියෙන ක්‍රියාකාරීත්වය අපිට නැති කරන්න බෑ. මේ වගේ තමයි හිතුත් ඒකයි ඇතුළේ තියෙන ක්‍රියාකාරීත්වය එහෙම මේව කන්නේ අපිට තියෙන උඩින් එනකොට ඒක නිතරම ඒකයි මෙව කළා දාන. ඒකට තියෙන කැමැත්ත අයින් කළා දාන. ඒකයි ඒක තියෙන ආදීනම හිතන්නේ. ආදීනම හිතන්නේ තන නිතර තමයි ඇතුළෙන් මේක තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ඒකේ තියෙන අවිජ්ජාසව කැඩලා යනවා. අවිජ්ජාසය එතකොට ඒ මුල් කරගෙන ආය බවාසව හටගන්නේ. ඒකයි. ආය නිරේ තිරසන් ලෝකේ යන ඒ බවාසනොත් ගැලවිලා යනවා. ඒකට තියෙන කැමැත්තත් ඊට පස්සේ අඩු වෙනවා. ඉතින් වර්තමානයේ පුළුවන් තරම් තියෙන ආදීනු පැත්තම බලන්න. කුසල් නම් කුසලයේ තියෙන ආනිසංසම බලන්න. ඔව් ඒකයි මේ කිවිසීම ගොඩාක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳටම අවබෝධ කරගන්න ඕනේ මේ එකම දේ තමයි දිගින් දිගට කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඉතින් කෑම හොඳටම දන්නවනේ එකම දේනේ දිගටම කරන්නේ නේද? කය පෝෂණය කරන්න නම් හැමදාම කෑම කන්න ඕනේ. දන්න දේ නේද? දන්නම කෑම නෙගන්නේ. ඒ වගේ තමයි මේ ආදීන දෙකීමත් දන්න දේ තමයි හැමදාම කරන්න තියෙන්නේ. අලුත් දෙයක් කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එකම නැවත නැවත කරන්නට ඕනේ. දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ කස්සප බොජ්ජංග එහෙම ධම්මවිචේ සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්ඛාතා භාවිතා බෞලී කතා. කස්සප මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ මයා සම්ම දක්ඛාතා මං විසින් මනාකොට දැනගත් අවබෝධ කරගත්ත මොකද්ද? භාවිතා බෞලී කතා නිතර නිතර භාවිත බෞලී කృత කරන්න ඕනේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒ වගේ බුද්ධා ඒකයි. ඒක නිතර නිතර පුහුණු කර යුතු දෙයක්. එතකොට තමයි අභිඥාය විශේෂ ඥානෙ ලැබෙන්නේ. එතකොට තමයි සම්බෝධාය සම්බෝධිය පිණිස නිබ්බානාය නිවීම පිණිස සංවත්තති. පවතින්නේ එතකොට තමයි. ඒ නිසා නිතර නිතර එකම දේ ඒකයි භාවිත බෞලී කృత කරන්න ඕනේ. අපි අකුසල් පැත්තෙත් ඒකනේ කරන්නේ. එකම දේ තමයි භාවිත බෞලී කృత කරන්නේ නේද? දැන් පසුතැවෙන එක නම් මොකද්ද කරන්න ඕනේ? මොකද එකම නිමිත්ත හැමදාම හිතන්නයි තියෙන්නේ නේ. මට මෙහෙම දෙයක් වුණා, හරි අපරාධයක් මං කරගත්තේ කියලා නේද? ඒ ගැන හිත නේද? ඒ ගැන හිතන්න මොකද පසුතැවීම කියන එක හිතේ අතරන් නැහැර දිගින් දිගට පවතිනවා. ඉතින් ඕක වරින් වර ඊට පස්සේ නිතරම මතක් වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය මුල යන්නේ කාලයක් යන්නේ හිත ඒකට බැඳෙනවා. හිත ඒකට කැමති. ඒත් හිත ඒකට උපාදාන වෙනවා. ඊට පස්සේ කවුරු කිව්වත් අතාරින්න බෑ. කැමති. එතකොට අපි එතකොට තියෙන ඉතින් පසුතැවෙන තරමට ඒක නැති වෙයි කියලා තවත් පසුතැවෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. තව පසුතැවෙන තැවෙන්නේ තවත් වැඩි වෙනවා ඉතින්. ඒකනේ වෙන්නේ. හැම අකුසලයක්ම මෙහෙමයි. කිසිම අකුසලයක් ඉබේ අපේ හිතවල පහළ වෙලා නැහැ. ඉබේ හටගත්තේ අකුසල නැහැ. ඔක්කොම අයෝනිසෝ මනසිකාරයේ පැවැත්ම තුළ තියෙන්නේ. ඒකයි. දැන් කේන්තියක් හටගන්න දැන් මොකද කරන්න ඕනේ? ඉබේ හටගන්නේ කේන්තිය. නේද? ඒකද කරන්න තියෙන මොකද? පරණ පටිග නිමිත්තක් ගන්නවා. ඒ ගැන හිතනවා. ඒතර කේන්තියෙ නැද්ද? එනවා. තමන්ට තදින්ම කවුරු හරි මොනවා හරි කරපු එකක් අපි කියමු පෙස්සමක් ගැහුවා කියලා අපිට නේද? ඒ ගැන හිතුවොත් මොකද වෙන්නේ? ඒ නිමිත්තක් නේක. ඒක තමයි පටිගි නිමිත්ත කියන්නේ. පුජ්‍යලේ මට අර ආහවලා මෙහෙම මට කරා. දැන් ඒක හිතුවොත් මොකද වෙන්නේ? ඒකෙන් අපිට ඒ වෙනකොට ලොකු හානියක් වුණා. එතකොට මොකද වෙන්නේ? අපිට ඒකත් එක්ක ඒ නිමිත්ත සීකනකොට කේන්තියන හිතට ආනේකයි. එතකොට අපි එතකොට පරණ එකක් නේ. දැන් ගොඩේ පරණ නිමිත්තක් නේ ඒක නේද? පරණ එකක් කියලා දැන් නොහිතා ඉන්නවද? ඒක නෑනේ. නෑ. ඒකයි. දුක හිතෙන එකක් උනත් එහෙමයි. අපිට මොන හරි අහිමි වුණා දෙයක්, වටිනා දෙයක් අහිමි වුණා. දැන් ඒ ගැන හිතුවොත් මොකද වෙන්නේ? අර දුක හිතෙනවා. එතකොට බාන දුක හිතෙන්න ගන්න පරණ සිද්ධියක් නේද? පරණ සිද්ධියක් කියලා අතාරිනවද ඒක? නෑනේ. අනේ මම කොච්චර පරණ එකක්ද හිතන්නේ කියලා නෑනේ නේද? හිතට එනකොට හිත අවිද්‍යාව හිතේදී ඉඳ පේන්නේ. දැන් මේක ඒ ගැන දුක් වීම හරි කියලානේ අපි හිතන්නේ. දුක් වුණොත් තමයි මගේ දුක නැති වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඒකම කාලයක් තිස්සේ දුක් කරලා තියෙන්නේ. ඒතර බාන්න අර පර එකම නිමිත්තක් තමයි අපි අර මොනවාරි එක දුකක් වෙන්න හරි මොනවාරි දෙයකට අරගෙන තියෙන එකම නිමිත්තක්. ලොකු දෙයක් නෙවෙයි. එකම දේ ආය කල්පනා කිරීම තමයි කරලා තියෙන්නේ. ඒ කල්පනා කරනකොට තමයි දේශය කියන්නේ කැවිලා තියෙන්නේ. ඉතින් මේ ධර්මයත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ඒකනේ දැන් එකම බණනේ ගොඩක් තියෙන්නේ නේද? දේශනාවල තියෙන එකම බණ. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ගොඩ සිහි කරලා දීලා තියෙන ගොඩ ඒවා නෙවෙයිනේ. ස්කන්ධ ධාතු ආයතන ඕනේ ගිහිල්ලා අහන්නේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට රහත් වෙන්න කියපු බණ රාහුල ස්වාමීන් වහන්සේ දන්නේ නැති බණක්ද? ඔව් අහලා තියෙන එකනේ ගොඩ. ඒක ලොකු ගැඹුර කියන්නේ බලගතු මේක නැහනේ. රාහුල සයන්නසට අරපත් කෙරෙත්තරන් යම් රාහුල මේ අන්දවණේට කියලා එක්කන ගියා. මහා රාහුල වාසූත්‍රය තියෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් ඉඳ ගන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ස්වාමීන් වහන්සේගේ තංකින් මඤ්ඤති රාහුල චක්කුන් නිච්ඡං වා අනිච්ඡං වා. රාහුල ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. දෙයිද දන්නේ නැති ප්‍රශ්නයක්ද? නේද? දන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයිනේ, දන්නේ එකක් නේ නේද? හොඳටම දන්න එකක්. ඇස අමුතින් අහන්න දෙයක් නැහැ නිත්‍යද අනිත්‍යද කියලා. නේද? දැන් බලන්න දන්නේ එකක්. එතකොට කියනවා අනිච්ඡම් බන්තේ ස්වාමීනි අනිත්‍යයි. යම්පනානිච්ඡං සුඛං වා දුක්ඛං වා. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද්ද? එතන කියන දුක්ඛම් බන්තේ ස්වාමීනි දුකක්. යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමුනුපස්සතිං ඒ තම්ම මේසෝ මස්මි ඒසෝ මේ අත්ත. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කරන්න සුදුසුද? ඒ තම්මම මේය මගේ, ඒසෝ හමස් මේ මම වෙමි, ඒසෝ මේ අත්තා මේක මගේ ආත්මය කියලා කල්පනා කිරීම හරිද කියලා හෙව්වා. එතරිකෝ නෝ හේතම් බන්තේ ස්වාමී, එහෙම කල්පනා කිරීම හරි නෑ. ඒ නිසා එහෙනම් රාවුල මේ ඇහැ කියන්නේ නේ තම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්ත, මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නෙවෙයි කියලා සම්මප්පඤ්ඤාය දට්ඨපම්මනානුවණින් දකින්න ඕන. ඒ විදිහට ආයතන සම්බන්ධ දිගින් දිගට අහන ගියා. ඊළඟට බාහිර ආයතන, ඊළඟට විඥානය ගැන, ඒ ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒක අවසානයේ රහත් වුණා. දැන් මොකද හැමදාම ආදීනෝ සලකපු එකක් තමයි ඒ විදා ඒ වෙලාවෙත් ආදීනෝ සීකල දුන්නේ. ඒ වෙලාවෙත් ආදීනෝ සීකල දුන්නේ හැමදාම ආදීනෝ සීකරන එකක් තමයි. මොකද මේක ඇතුලෙන් හැදිලෙන්න ඕනේ හින්දා තමයි. අර ඇතුලෙන් හැදිලෙන්න ඕනේ හින්දා ඉතින් මේක කලකිරෙන්න නම් ආදීනෝම බලන්න ඕනි දිගටම. ආදීනෝ බලන්න ඕනි. ඒ නිසා තමයි දිගින් දිගට එකම ආදීනෝ මතක් කරලා දෙන්නේ. මොකද අර කෑම වගේනේ, කෑම වගේ කියන්නේ ඒකයි. ඉතින් අර ශරීරයේට ආහාර විටමින් එකක් නැහැ, ඒක මේ වෙනකන් දිගටම ගන්න එපේ. එකම විටමින් එක හැමදාම ගන්න ඕනේ. ඒ වගේ තමයි එකම ආදීනය තමයි හැමදාම සීකරන්තිනේ. ඒකයි ඒ විදිහට සීකරලා දුන්නේ. ඉතින් එදා අන්න රාහුල සාමණේරට ආවදුණා. දැන් කාලයක් තිස්සේ පුහුණු කරන දෙයක්, බණහන්නෙත් ඕක, භාවනා කරන්නෙත් ඕක, සාකච්ඡා කරන්නේ තුක, සජ්ජහායනා කරන්නේ සමහට ඒක. ඉතින් ඒ විදිහට ඒකයි. ඒ හැම වෙලේම මෙයා හොඳට නුවණින් සිහි කරන යාදීනෝ. ආදීන සිහි කරන. එතකොට තමයි අර ඒ පිටිබඳව ටික 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 ආශ්‍රව ප්‍රහාණය කළ තිබේට තිබුණු ආසාව. දැන් ඇහෙන්නේ තණ්හා පජින්චුලේ ඉන්නේ නේද? අහන්නේ සාකෝපනේසා තණ්හා කත් උප්පජ්ජමානා උප්පජ්ජති. ඒ මේ තණ්හාව කොහේ දීපදිල උපදින්නේ? කත්ත නිවිසමාන කොහෙද පදිංචි වෙලා ඉන්නේ? ඒතර කියන යන් ලෝකේ පිය රූපං සාත රූපං, මේ ලෝකේ යම් ප්‍රිය දෙයක් ඇත්තම් මනාප දෙයක් ඇත්තම් ආන්න එතන කියනවා තණ්හාව උපදිනව නම් උපදින්නේ, පදිංචි වෙනව නම් පදිංචි වෙලා ඉන්නේ. ඈ ඒතර කියන කිංචි ලෝකේ පිය රූප මොකද්ද මේ ලෝකේ ප්‍රියමනාප දෙ? ඒතර කියන චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං, ඇහැ තමයි ලෝකේ ප්‍රියමනාප තැන. එත්තේ සාතන්න උපජ්ජමාන උපජ්ජ ඒ මේ තන්න වාන්න එතන තම උපදින නොපදින්නේ. එත නිවිසමාන නිවිස මෙතන තමයි ලැගුන් එන පජිංචල ඉන්න නම් ඉන්නේ. එතන දැන් අර ආදීනෝ එකයි හිතන් 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 මොකද වෙන්නේ? අන්න මේ ඒකට තියෙන කැමැත්තක් නැති වෙනවා. එතන පජිංචින් අයින් වෙන්න වෙනවා. අන්න ඒකයි. ඉතින් ඒක තමයි අර මතක් කරලා දෙන්නේ. අස නිත්‍යද අනිත්‍යද? එතකොට අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඒකේ තියෙන ආස්වාදයක්ද ආදීනියක්ද? ආදීනියන්නේ අනේකයි. ඉතින් ඒ විදිහට ආදීනිය සිහි කරලා දෙන්න කියන්නේ තමයි සිහි පිහිටන්නේ. ඒකයි නිතර සිහි කරලා දෙන්නේ. අහලා ප්‍රශ්න. දැන් සාමාන්‍ය ලෝකෙත් කෙලෙස් පැත්තේ යෝගිනේ තියෙන්නේ. දැන් කෙනෙකුට කලකිරවන්න ඕනේ මොකක් හරි. අපි මොකද කරන්නේ? ආදීනෝ කියනවනේ ෆුල් කෙලියක් වන් එපා වෙන්න මොකද කරන්නේ? එයාගේ ආදීනෝ කියනවනේ නේද? අතාරින කන් ආදීනෝ කියනවා නේද? ඒකනේ කරන්නේ. ඉතින් ඒතට ආදීනෝ කියන්නේ කන් අරයාගේ තිබුණු ඇල්ම කැඩෙනවා. අරයාගේ තියෙන ඇල්ම කැඩෙනවා. දෙන්නෙක් හිතවත් ඉන්නවා නම් අනිත් එක්කන ගිහිල්ලා දෙන්නගේ නේද? එක්කෙනෙක් යකුණ ගිහින් කියන ඔයා හිතාන ඉතන නම් එයා ගැටි මේමයි නේද? ඉතින් කේලම් කියන. එතකොට මොකද වෙන්නේ? අරයාගේ හිත බිඳෙනවා. ඉතින් බලන්න නේද? ඒතට ආදීනෝ වෙන්නේ වර්ණා කරොත් පුළුවන්ද? ගිහල වර්ණා කරන වර්ණා කරද මොකද වෙන්නේ තිබ්බට වැඩි තව වැඩි වෙනවා කලකිරෙන්න නම් අනාදීන කියන්න ඕනේ ඉතින් ඒ වගේ තමයි මේ මේ දැන් අපි දන්නවා එයාට ඒක ඇතුලෙන් එන්න ඕනි එකක් ඒකනේ අපි එකපාරක් කියලා නතර කරන්නේ නැවත නැවත කියනවා අනේක ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයි මොකද ලෝකේ හැමදාම මිනිසුන්ට කලකිරිනවා අතාරිනු එහෙම යන එකක් නිතේ ඒ නිසා කලකිරවන්නත් ලේසි පහදවන්නත් ලේසි ඒක එච්චර අමාරු දෙයක් නෑ මේක එහෙම නෙවෙයි දිගටම පැහැදිච්ච එකක් දිගටම ඇලුම් කරපු දෙයක් ඉතින් ඒ දෙයට එහෙම නිකන් එකපාරක් දෙපාරක් ආදිනවා කිව්වයි කියලා අතාරින්නේ නෑ ඒක ජීවිතයක් නෙවෙයි ඒක ජීවිතයේදී නම් කමන්නේ කොච්චර කාලද නේද සංසාරී ඉපදිච්ච ආත්ම කියන්න බෑනේ ඉතින් එච්චර කල්ප ගානක් ඇලුම් කරපු දෙයක් මේක එකපාරක් අනිත්‍යයි කියලා ආදීනෝ සීකරයි කියලා එහෙම ඇතරේ වෙන්නේ නැහැ ඒකයි ඉතින් බුදුරජාන් වහන්සේ කාලෙත් ඒකයි ස්වාමීන් වහන්සේලාට නිතර නිතර ඔය මේ ඒ ආදීනෝ කතාවම දේශනා කරලා තියෙනවා නේද අර නන්දකෝ වද සූත්‍රයේත් නේද පළවෙනි දවසෙත් ගිහිල්ලා එකම දේශනේ දෙවෙනි දවසෙත් ගිහිල්ලා එකම දේශනේ බිස්සුණින් වහන්සේලාට දේශනා කරලා තියෙනවා අද එහෙම කිව්වොත් එහෙම අද කැමති නෑ ඊයේ වනමද කිව්වයි කියලා නේද යන්නේ ඒකයි එතකොට ඒ කාලේ දන්නව අර ආකල්පේ දන්නව ධර්මයේ කොහොමද පුරුදු කරන්න ඕනි කියලා ඒක ඒකට යෝනිසෝමනසකාරය කියන්නේ මොකද්ද කියලා දන්නව යෝනිසෝමනසකාරය කියන්නේ මොකද්ද කියලා දන්නව ඉතින් යෝනිසෝමනසකාරය කරන්න නම් මොකද්ද වෙන්න ඕනි ධර්ම නිමිති අන්න වර්තමාන වෙන්න ඕනි ඒකයි ගිහිල්ලා කියන්නේ එතකොට තමයි ඒ ඇයිට යෝනිසෝමනසකාරය දෙන්න පුළුවන් අර ආදීනෝ කියනකොට ඒ කට්ටිය තන ආදීනෝ පිළිබඳව ඒක රහසී කරනවා. එතකොට ඒ කට්ටියගේ සිහිය නුවණ අර ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ග ඔක්කොම එදෙනවා. අන්න ඒකයි. ඉතින් ඒ නිසා තමයි ඒ කාලේ මේ විදිහට අර එකම ධර්මයේ නැවත නැවත මෙව කරේ. ඉතින් ලෝකේ මේ පැවැත්මටත් එකම වගේ ක්‍රමයක් තමයි යන්නේ. නිමිතිවල වෙනසක් තමයි තියෙන්නේ. අකුසල් කියාකාරීත්‍යත් කුසලයේ ආකාරිතත් එකම හේතු තියෙන්නේ. නිමිතිවල විතරයි වෙනස තියෙන්නේ. නිමිතිවල වෙනසයි. නිමිත්තන්ව තමයි වෙනස් වෙන්නේ. දැන් මිත්‍යා දිට්ඨිය ඇති වෙන්නේ හේතු දෙකක් නිසා, සම්මා දිට්ඨිය ඇති වෙන්නේ හේතු දෙකක් නිසා. මිත්‍යා දිට්ඨිය ඇති වෙන්නේ අසත් ධර්මයේ යෝනිසමනසකාරය කරොත්. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ සත් ධර්මවලින් යෝනිසමනසකාරය කිරීමේ. කේන්ති ඇති වෙන්නේ පටිඝ නිමිත්තයි යෝනිසමනසකාරයයි නිසා. කේන්ති නැති කරන්න නම් මිච්ඡා චේතු විමුක්තියයි යෝනිසමනසකාරයයි. ඉතින් ඒ විදිහට මේ එකම විදිහට තමයි තියෙන්නේ. නිමිතිවල විතරයි වෙනස තියෙන්නේ. නිමිතිවල ඒ නිසා අපේ අකුසල් ක්‍රියාත්මක වෙන විදිහට වගේම තමයි කුසලියත්. හැබැයි නිමිතිවල වෙනසක් විතරයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ලෝක මිනිසුන්ට කැමැත්ත ඇති කරන්න ඕනේ. දැන් මොකද්ද කරන්නේ? ඇඩ් දානෝ නේද? වෙනදි දැන් වින්දාන්නේ. ඒ මොකටද කැමැත් ඇති කරන්න නේද? වෙන දෙයක් නෙවෙයිනේ. නේද? අර දේවල් පිළිබඳව කැමැත්ත. දැන් ඒකෙදිත් බලන්න මේ ඒ දවසින් දවස එක එක ඇඩ් එක මාරු කරනවද? ඈ? මාරු කරනවද? නෑ, එකමනේ නේද? එක හැමදාම පෙන්වන්නේ එකම. එකම ඇඩ් එක හැමදාම පෙන්වනවා. ඈ? දැන් මාරු කරන්නේ නෑනේ දවසින් දවස නේද? දවසින් දවස මාරු කිරිල්ල නෑ. දැන් සමහරලාට මාස 3 4 අර එක මැඩ් එක තමයි යන්නේ. සමහරව වර්ෂ ගානක් එකම දේ තමයි යන්නේ. ඈ, ඉතින් එතකොට බලන්න දැන් ඒකදී අර දැන් එකපාරක් දාලා නිකන් නතර කරනවද? නෑ, නැවත නැවත දවස් 30ෙම කියවනවා නේද? එතකොට මොකද වෙන්නේ? ඈ, අර කියන්නේ 10 පාරක් දානකොට එක්කෙනෙක් ඇද්දිනවලු එකට. ඒකයි විද්‍යාත්මක සාමාන්‍ය මේ කියන්නේ. නැත්තම් නිකන් දාන්නේ නැනේ මිනිස්සු එහෙම වෙන්නේ නැත්තම් කවුරුත් ඔත්තර විේදම් කරන්නේ නැන් කෝටි ගන්න නේද විසර චැනල් සංඛ්‍යාව පවත්වාගෙන යන්නේ මොකක් නිසාද වෙලද දැන් ඉන්නේ ඒතර ඒකට ලාභයක් නැත්තම් මේ විනායයට පඩි දීගෙන මේක කන්නේ ඈ මොකද ඒ විදිහට වර්ණා කරනකොට තමයි අර අලුතෙන් කැමැත්ත ඇති වෙන්නේ ආන්න ඒකයි එතකොට තමයි ඔන්න බුරුසුවක් ගන්න යනකොට අර ඇඩ් එක මතක් වෙනවා තමන් කැල්ලක් ගන්න යනකොට ඇඩ් එක මතක් වෙනවා. තමන් ඇඩ් වෙච්චි ඇඩ් එක හැම ඇඩ් එකම නෙවෙයි. ඈ, තමන් ඇඩ් වෙනවනේ එකට නේද? ඈ, ඒ වර්ණාවට ආස හිතෙනවා. ආන්න ඒකයි. ඉතින් එතකොට ඒක ඒ මතක් එච්චර මත කැමති දේ කාමයේ කියන්නේ ඉතින් 아무ත දෙයක් නෙවෙයිනේ. සංසාරේ පුරාවට කැමති වෙච්ච දෙයක්නේ. ඉතින් ඒක එච්චර මතක් කරලා දෙන්න ඕන නම් ඒවත් අමතක වෙනවා නම් මේ හිතට නේද? කනමන දේවලුත් අමතක වෙනවා නම් මේ ධර්මිය අමතක වෙන එක අහන්න දෙයක් නැහැ නේද? එතකොට ඒක කොච්චර ඇඩ් කරන්න වේද? නේද? අන්න ඒකයි. ඉතින් මේකම තමයි මේ අපි භාවනා කරනවා කියලත් ඒක තමයි කරන්නේ. ඒකෙත් වර්ණාවක් කරන්නේ අපි මේකේ ආදීනෝ කියනවා. ආදීනෝ කියන්නේ කියන්නේ අර දාගත්ත කැමැත්ත අඩු වෙනවා. කුසලයේ පැත්තේ ආනිසංස කියනවා. අකමැති වෙච්ච දෙයට. ඒකයි භාවනා කරනකොටත් ආය ආය ආනිසංස හිතේ තමන් භාවනා කරන්න කිව්වේ ඒකයි. ඒයි මොකද හිත කැමති නැහැ. චූට්ටක් වෙලා යන ගමන් මේක අමතකයි. භාවනාවට ආවද කිලුවත් මතක නැහැ. ඊට පස්සේ මෙන්න වෙන දේවල් කරා හිත යනවා. ඒකයි පියවරෙන් පියවරෙන් ආය අලුත් කර කර ගන්න ඕනේ. චූට්ටයි මේකට දුන්නට හිතට තියෙන්නේ. ඒ තරම් සිහිය නැහැනේ හිතට. මතක් වල දුන චූටි වෙලාවක් තින්නේ. හරකෙක් වගේ කිනෝන හිත. හරකටර කෙවිටි පාර ගැහුවට පස්සේ පොඩ්ඩයි මතක තියෙන ආය අමතකයි හොම්බ දානවා කුඹරට. ඉත හිතත් එහෙමයි. ඉත ඒ නිසා ආය අර ආස්වාදෙ විඳ දැනටම යන්න කැමති. ආස්වාද විඳලා තින්නේ කො අතීත ප්‍රශ්න ගැන හිතලා. අනාගතේ කරන්න තියෙන දේවල් ඒව තමයි ආස්වාද විඳ තැන. ඉත ඔතෙන් යන්න හරි කැමති. ඉත ඒ නිසා ඒකයි අපි භාවනාවේ ආනිසංස පොඩ පොඩ දිදී තමයි දෙන්නේ. මොකද මේක ඉක්මනට උරාගන්නේ නැහැ වර්ණා කරාට. වර්ණා කරාට ඉක්මනට බැසගන්නේ නැහැ. මොකද ඡන්ද මුල් බැහැලා නැහැ වැඩි ඡන්දේ. කුසල ඡන්දේ මුල් අඩුයි. අකුසල ඡන්දේ මුල් තියෙනින්ද තමයි පොඩක් දැම්ම ගමන් පටස් ගාලා එන්නේ. මේක එහෙම වර්ණා කරාට එන්නේ නැහැ. ඉතින් ඒකයි චුට්ට චුට්ට පියවරෙන් පියවර කරන්න ඕනේ. දැන් අපි අනිත් දේ යන්නම් පොඩ්ඩක් මතක් කරමු ගමන් කැමැත්ත හිතට ආවා. ඉතින් කැමැත්ත පවත්වාගෙන යන්න පුළුවන් ඕන තරම්. දිගින් දිගට. ඒකට කිසිම අවුලක් අපහසුතාවයක් නැහැ. ඉතින් ඒ නිසා අර භාවනා කරනකොටත් ඒකයි ආනිසංස මතක් කර දෙදී ටික ටික පවත්වාගෙන යන්න ඕනි එක. නැත්තම් චුට්ටක් වෙලා යනකොට මතක නැහැ හිතට මොකද්ද කරන්න ආවේ කියලා. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මේ තියෙන අපිට ඒකයි ආදීනෝ සයිදදී ආදීනෝ බලන්ඩයි ආනිසංසදී ආනිසංස බලන්ඩයි. ඒ තුර තමයි සෝතාපන්න වෙනවන සෝතාපන්න වෙන්න සකදාගාමී වෙනවන අනාගාමී වෙනවන ඔක්කොම සීල සූත්‍රය එහෙම අර පෙන්නන්නේ නේද? මේ සිල්වත් බිස්සු විසින් මේ පංච පාදානස්කන්ධයමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ගනුවත් වාලයක් ඇටියට යෝනිසෝ මනස්කා තබ්බා කියන නුවණින් මෙනෙහි කරන්න කියනවා. ඒතර තමයි සෝතාපන්න වෙන්නේ. සකදාගාමී වෙන්නත් එහෙම කියනවා. අනාගාමී වෙන්නත් එහෙම කියනවා. රහත් වෙන්නත් එහෙම කියනවා. රහත් වුණාට පස්සෙත් ඒත් එහෙමයි කියනවා. රහත් වුණාට පස්සේ කරන්නේ හැබැයි අවබෝධ කරන්න නෙමෙයි. ditta dhamma sukha viharaya මේ ජීවිතේ පහසුවෙන් ඉන්න ඊළඟට සති සම්පජඤ්ඤේ පිණිස තමයි අන්න ඒ විදිහට යෝනිසෝ මනස්කාරය යෙදෙන්නේ. ඉතින් ඒ නිසා ඒ යෝනිස මනසිකාරයේ කරන තරමට තමයි අවබෝධය තියෙන හැම දෙයක් මෙහෙමයි. පටිසම්පාදේ ගැන වුණත් එහෙමයි. ඒ ඔක්කොම පිළිබඳ යෝනිස මනසිකාරය කරන් තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත එහෙමයි. නගර සූත්‍රය එහෙම කියන්නේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ල බෝධිසත්වෙක් වශයෙන් ඉන්නකොට නිතරම බැලුවා. ඇයි මේ ජරා මරණ හටගත්තේ? එතකොට තස්සමයම් භික්කවේ යෝනිසෝ මනසිකාරා මහණෙනි ඒ විදිහට මම නුවණින් විමසන මට අහව පඤ්ඤා අභිසමිය මට ප්‍රඥාව පහළ වුණා. ඒ තමයි ජාතිපච්චයා ජරා මරණං මේ ඉපදීම නිසයි මේ ජරා මරණ හටගත්තේ කියලා අවබෝධ වුණා. ඒ අවබෝධ වුණේ මොකක් කිරීමෙන්ද? යෝනිසෝ මනසිකාරය කිරීමෙන්. අන්න ඒකයි. දැන් උන්වහන්සේ ඒක තමම අවබෝධ කරගත්තේ කවුරුත් කියලා දීලා නෙවෙයි. ඒකෙන සම්මා සම්බුද්ධ කියන්නේ. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ශාวกනේ. අපිට කියපු විදිහට හිතන්න විතරයි තියෙන්නේ. අපිට හොය හොය යන්න දෙයක් නැහැ. මොකක් නිසාද කිකි හොය හොය යන්න දෙයක් නැහැ. මොකද අපිට කියලා තියෙන හේතුව. හේතුව ඒ පිළිබඳව සිහි උපදව ගන්න විතරයි අපිට දැන් තියෙන්නේ. තේරෙනවද? අපිට කියපු මඟනේ යන්න තියෙන්නේ. ඒ නිසා දැන් අපිට තියෙන්නේ අපිටත් අර විදිහටම දැන් මට ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්න. ඇයි මට මේ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්න? එතකොට ඔන්න කියලා දීලා තියෙන හේතුව අපිට තියෙන හේතුව අන්න සීකරන් විතරයි දැන් කියලානේ තියෙන්නේ. එතකොට අන්න ඒ තමයි ජාතිපත්‍ය පිදිච්ච නිසා. දැන් අපිත් ওই විදිහට කාලයක් සීකර ඒ කරන්න කරන්න අපිටත් අර යෝනිස මනසිකාරය දෙන්න සිහිය නුවණ වැඩෙනවා. අපිටත් අර විදිහටම ප්‍රඥාව පහළ වෙනවා මෙන්න මේ නිසයි කියලා. අපිටත් අවබෝධ වෙනවා. දැන් ගණනක් වුණත් කියලා දුන්න විදිහට හදනකොට ගන්න අවබෝධ වෙන්නේ. එහෙම නැතුව අපිට ඕන විදිහට හදලා නෙවෙයි නේද? ගණනක් වුණත් එහෙමනේ කියලා දෙනවා ක්‍රමවේදයක්. අපි ඒ විදිහට හදන. ඒකට අපිටත් අවබෝධ වෙනවා ඒක. නමුත් කීපී විදිහට හදලානේ ගණන අවබෝධුනේ. නේද? ඒ වගේ තමයි. ඒ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ විදිහට සිහි කරන් අපිටත් තියෙන මේ විදිහට. අර තව මේ මේ නතුම්ම සූත්‍රය හැම තියෙන්නේ. නතුම්ම සූත්‍රයේ තියෙන්නේ මේ කය නතුම්මහකම් ඔබගේ නෙවෙයි කියන. න අඤ්ඤේසං වෙනත් කෙනෙකුගේත් නෙවෙයි කියන. පුරාණ මිදං කම්ම මේක පරණ කර්මයක් කියලා. සංක අபிසංකිතං මේක සකස් වෙච්ච එකක් කියන. ඊළඟට වේදේිතං දට්ඨබ්බං විඳවෙ තමයි මේ ජීවිතේ දකින්න තියෙන්නේ. අපිට වේදනාව තුළින් ජීවිතේ නිතරම දැනෙන්නේ. එතර කියන తත්‍ර බික්වේ සුතවාරිය ශාවකෝ මෙන්න මේ කාරණේ සම්බන්ධ මේක ඔබගේ නොවේ නම් අවබෝධ කරගන්න සුතව ආර්ය ශාවකයා විසින් අන්න පටිච්ච සමුප්පාදං ඒව යෝනිසෝ මනසිකාතබන් පටිච්ච සමුප්පාදේ මොනි විමසන්ද කියන. ඒතර තමයි ඔබගේ නොවේ කියන එක අවබෝධ වෙන්නේ. එතට හේතුඵල ධමයක් හැටියට අවබෝධ වෙනවා. ඉතින් ඒකයි ඉමස්මින් සති ඉදං හොති මේ නිසාමයි මේක උනේ. ආනේක එහෙනම් ඒකයි දැන් වේදනාවක් හට ගන්නකොට සිහිය පීටන්න ඕනේ මොකක් නිසාද? පස්සපච්චය කියලා. ආනේකයි. ඊතර දන්න මේක හේතු නිසා හටගත් එක. ඒ විදිහට ඒකයි පටිසම්පාදේ ඒකයි ඒට අදාළ හේතුව තමයි පටිසම්පාදේ තුල තියෙන. ඉතින් අපිට අදාළ දේ හට ගන්නකොට මේක හේතුව මතක් වෙන්න ඕනේ. ඒ දෛස්පර්ශ වෙනකොට අන්න සලායතන පච්චය. ඒ විදිහට ඉතින් ඒක ඒ සිහිය උපදව ගන්න තමයි පටිසම්පාදේ නුවණින් විමසන්න කියන්නේ. එහෙම නැතුව මේ කොහොමද දෙන්නේ කී කිය මේ පටිසම්පාදේ තියෙන ඇතුළු හොයන්න නෙවෙයි තියෙ. ඒ අපිට කවදාකවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඈ දෘෂ්ටි හැදෙනවා විසක්ක. ඈ අපිට තියෙන්නේ කී විදිහට සිහි කරන්න විතරයි. එතකොට සිහිය පිටුන. ඒ විදිහට තමයි පුහුණු කරන්න ඕනේ. ඉතින් කාලයක් කරන්න ඒක මේ එකම දේ කාලයක් පුරුදු කරපුවාම අභ්‍යන්තරිකව සිහිය පිදිනවා. ඒක තියෙනවද මොකද ප්‍රශ්න? තේරුණාද ඒක? ඒ පසතෙමෙන් හොඳනේ එතනත් සිහිය පිහිටුවා ගන්න ඉතින් ඒකයි. අර කියන්නේ රාහුල ස්වාමීන් වහන්සේට රාහුල මනසින් යමක් කරන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න කියන මම මේ මනසින් කරන්න යන දෙයක් මේක කුසලයක්ද අකුසලයක්ද මට හිතසුව පිණිස හේතු වෙනවද අනුන්ස හිතසුව පිණිස හේතු වෙනවද මේක දුක් විපාක ගෙන දෙන දෙයක්ද කියලා විමසලා බලන්න කියන. එතකොට අන්න විමසනකොට තේරෙනවා තමන්ට මම මේ කරන්න යන දෙයි මේ වගේ දෙයක් තියෙන්නේ. එතකොට අන්න ඉක්මනින්ම ඒක අන්න නොහිතා ඉන්න අදිෂ්ඨාන කරන මම මේක හිතන්නේ. එහෙම නැත්නම් හිතන වෙලාවේ හරි දැනගත්තත් ඒ වෙලාවේ සීහ පිටුවගෙන බලන්න කියන. එහෙම බැරි වෙන්න පුළුවන් කියන. එහෙමනම් මනසා කම්මං කත්ත මනසින් යමක් හිතලිය අවසානයේදී තේරුණාට පස්සේ එතනදී යන සීහ පිටුව ගන්න කියන. මම මෙතෙක් වෙලා දෙයක් කල්පනා කරා මේක කාමිතර්ක එහෙම නැත්නම් මේක ව්‍යාපාද විතර්ක. මේ ව්‍යාපාද විතර්ක කියන්නේ අන්න මට යහපත පිණිස හේතු වෙන්නේ අනුන් තිහාපද මේ කකුසලයක් පාපයක් දුක් විපාක හදලා දෙන දෙයක් කියලා ආදීන හිතන්න ඕන. මේ මුල් කරගෙන ආයමට උපත ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් හටගන්නේ. ඒ නිසා මම මේ හිතේ හටගත්ත පටිගයට බැඳෙන්නේ නැහැ. බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ. එහෙම නැත්නම් මම මගේ හිතේ පටිගය ආයනම් ඇති කරගන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙ තෙන්න ඕනේ. චිත්තං උප්පාදේ තබ්බක් කියන සිතක් ඇති කරගන්නේ ආය නූපදවා ගන්න විට ආයෙත් එන්න පුළුවන්. ආයෙත් කරන්න තියෙන එක තමයි පසුතැවුණයි කියලා නොයා ඉන්නේ නැහැ. පසුතැවුණයි කියලා එන්නේ නැහැ. පසුතැවුණා කියන්නේ ඒක ධර්මයක් නෙවෙයි. මොකද්ද? අකුසලයක්. නිවරණයක් නේ. පසුතැවුනොත් එහෙම උද්දච්ච කුච්ච කුච්ච කියන්නේ පසුතැවීම. පසුතැවෙන තැවෙන හිත තව තවත් නොසන්සුන් වෙනවා. සන්සුන් වෙන්නේ නැහැ. එතකොට පසුතැවුනයි කියලා ඒක දුකක් හැටියට අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි. දැන් මේ විදිහට මේව කරනකොට මන යෝනිසෝමනසිකාරය කරාවෙන්නේ. ඒකයි. එතකොට සම්පූර්ණ එතන ඉඳලා භාවනාවක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එතන ඉඳලා එයා භාවනාවක වාසය කරන කෙනෙක් බලන වෙනවා. අර අකුසලේ හඳුනාගෙන එතනලා දිනුකලා පාත්තනවා. ඒකනේ දැන් අකුසලුත් භාවනානේ නේද? නීවරණ එහෙම භාවනානේ නේද? ධම්මානුපස්සනාව තියෙන තේ අකුසලුත් හඳුනාගෙන ඒක මේව කරන එකක් භාවනාවක් බවට පත් වෙනවා. ඒ නිසා අකුසලයක් හත් ගත්තයි කියලා කලකිරෙන දෙයක් නෑ. භාවනා අරමුණක් ඒක. මතක් වුණොත් කමටහන නේද? ඒකට බය වෙන්න දෙයක් නෑ. කමටහනක් නේ වර්තමානයේ කමටහනක් ආවා. ඊට පස්සේ කමටහන පාවිච්චි කරන්නයි තියෙන්නේ. රාගයක් ආවයි කියලා මේ බය වෙන්න දෙයක් නෑ. ඒක බය වෙන්න දෙයක් නෑ. කියන්නේ ඒක කියන්නේ කම්පා වෙන්න දෙයක් නෑ. සීහෙ පිහිටුවාගෙන ඒක ආදීන සිහි කරන්නයි තියෙන්නේ. ඒක සිතක් වශයෙන් ගන්නවා නම් කෙලින්ම චිත්තානුපස්සනාව. ඒක ධර්මතාවයක් හැටියට ගන්නවා නම් ධම්මානුපස්සනාව. අනේක සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ උපජානාති. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා, කාමච්ඡන්දේ තියෙනවා කියලා හඳුනා ගැනීම ඒක සතිපට්ඨාන. යතා චුප්පන්නස කාමච්ඡන්දස පහානං හෝති තංච පජානාති කියලා උපන්නාව කාමච්ඡන්ද ප්‍රහාණය ඒක දැනගන්න. ඒ විදිහට නෑ, ඒතර අකුසලයක් වෙන්නේ නෑ. ඒතර සම්පූර්ණ බොජ්ජංගම වැඩෙනවා. බොජ්ජංගනේ මොනවාද? බෝධිපාසික ධර්ම වැඩෙනවා ඒ තුල. ඒක හඳුනාගත්තට පස්සේ ඒක සතිපට්ඨාන. ඒක ආදීන හිතනකොට ආදීනද වීර්ය කරා නම් ඒක සම්මා වායාම. ඒක අර විදිහට ආදීන හිතනකොට කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට ආයෙ නූපදව ගන්න හිතේ අදිෂ්ඨානිය ඇති වෙනවා. එතකොට ගලින් බෝධ මේ ඉදිපාද. ඊළඟට අර විදිහට ආදීන හිතන්නේ තන්නේ තව තවත් ඒක පිළිගැනීම වැඩි වෙන්නේ. එතකොට අර මේ සද්ධා වීර්ය සති සමාධි ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග තමයි වැඩෙන්නේ. ඊළඟට ඒක සීහ පීඨ වීම සති සම්බොජ්ජංගේ ආදීන සැලකීම ධම්මවිචේ සම්බොජ්ජංගේ වීර්ය ඇති වුණා නම් වීර්ය සම්බොජ්ජංගේ වීර්ය ඇති වෙනකොට පීතිය ඇති වුණා පීති සම්බොජ්ජංගේ ඒ කියන්නේ ඒක ප්‍රහාණය වෙනකොට ඒ විදිහට අර ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවා. මොකද කුසල් අකුසල් ඔක්කොම තුලම යෝනිසෝ මනසේ කාර්ය කිරීම ධම්මවිචේ සම්බොජ්ජංගේ. නෑ ඒක භාවනා. ඒක මං කියව කමඨහනක්. කමඨහන ඒකයි. සිහියෙන් හිටියත් කමඨහන, අසිහියෙන් හිටියත් තමයි ඉතින් සංසාර ගමන. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ කාලේ කොච්චර හිතාගන්නත් බැරි දේවල් ඇවිල්ලා ඒකම උපයෝගී කරගෙන ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ප්‍රඥාව තියෙනවා නම් හැම දෙයකින්ම ගොඩෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ පඤ්ඤුත්තරා සම්මේදම් හැම දෙයකට උත්තම දේ ප්‍රඥාව කියන උතුම්. ප්‍රඥාව තියෙනවා නම් මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අර අහලා තිනෝනේ රාජදත්ත කියලා ස්වාමීන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ කාලේ යන්නේ අමුසොහනට භාවනා කරන්න ගියා. අමුසොහනට ගියා භාවනා කරන්න. ඉතින් අසුබ නිමිති අරගෙන මල මිනි නවසීවිතිය වඩන්න යන්නේ. මලකුණු වල්ලා ඉතින් තමන්ගේ ශරීරයටත් ඒ විදිහට ගලපලා බලනවා. යම් කෝකායෝ ඒවන් දම්මෝ ඒවන් බාවි ඒ තංගන තීතෝති. මගේ කයත් මේ තත්ත්වයට පත් වෙනවා, මේ ස්වභාවය ඉක්මොල නැහැ කියලා අර මලකේ මිනිහේ තියෙන ස්වභාවය තමන්ට ගලපලා බලනවා. ඒකට තමයි අමුසොන්ට යන්නේ. එහෙම යෝනිසමනසකාරය දෙත් අර මේ අසුබ නිමිත්තක් අරගෙන. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් ඉතින් සොහනට ගියා. ගිහිල්ලා ඉතින් ඔය වැටලා තියෙන මලකුණු දිහා බලාන හිටියා. ඒක මේ රූපය දිහා බලන්නේ ඉතින් උන්වහන්සේ මේ කියනවා මේ ශරීරේ හැම තැනින්ම පණුව වැగిරෙනවා. නමුත් ටික වෙලා බලන්නකොට උන්වහන්සේට මේ රාගසිතක් හටගත්ත කිව්වා. රාගසිතක් හටගත්ත කිව්වා. එතකොට පොඩ්ඩක් ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ මම මේ මොකද්ද දැන් මේ කල්පනා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ සීය පීටුවාගෙන උන්වහන්සේ කියනවා බොහොම හිතට සංවේදී ඇතිව යෝනිසුමනසකාර උපදවාගෙන පැත්තකට ගිහිල්ලා භාවනා කරා බතක් දෙන කාලය තුළදී රහත් වුණා කිව්වා. ආ ඉතින් බලන්න දැන් රහත් වෙන්න බෑ භාගයකටත් ඉස්සෙල්ලා හිතේ ස්වභාවය මොකද හේතුඵල ධර්මන්නේ. අයෝනිසුමනසකාරයේ දෙන්නේ කොයි වෙලේද එතන වරදිනවා. හේතුඵල ධර්ම හිත මගේ කියලා එකක් නෙවෙයිනේ. ඈ හේතුඵල ධර්මන්නේ. අර අයෝනිසුමනසකාරය කරපින්ද රාගය ආවා. ඉතින් උන්වහන්සේ අර දන්නවනේ යෝනිසුමනසකාරය අයෝනිසුමනසකාරය හොඳට දන්නවනේ. ඉතින් ඒ නිසා කලබලුන්නේ නැහැ. දැන් අපිට එහෙම වුණා නම් මොකද වෙන්නේ? අපි හොඳටම කලකිරෙනවා. අම්මෝ මෙම දිහිතත් එක කොහොමද මම මේ ඉන්නේ කියලා. ඈ නේද? ඈ මේ මලකුණු වලටත් ආසයි තුනා නම් එහෙම නේද? මං කරපු භාවනාවේ තියෙන ඵලය මොකද්ද කියලා හිතෙනවා. ඒ මෙච්චර කල් භාවනා කරපු නේද? අපිට හිතෙනවනේ එහෙම මම මෙච්චර භාවනා කරා කොහොමද මලකුණෙත් ඉන්න බැරි වුණාන වැඩ නැහැ නේ මගේ භාවනාව කියලා කලකිරෙනවනේ හොඳට. දැන් උන්වහන්සේ එහෙම වුණා කියන්නේ මොකද දන්නා? මේ හේතුඵල ධර්ම. දැන් මේ අයෝනිසෝ මනසකාරය කරපින්ද මේක ආවේ. මගේ හිත කියන හින්ද නෙමෙයි අයෝනිසෝ මනසකාරය කරපින්ද තමයි මේ තත්ත්වේ උදා වුනේ. ඉතින් මෙමුදු හේතුඵල ධර්මක් නේද මම මේ මාගේ මටයි තිය කියලා අරන් ගින්නේ. අන්න ඒක ඉක්මන් වුණා ගමන කලකිරුණ හොඳටම අන්න යෝනිසෝ මනසකාරය තුන තව බය භාගයක රහත් වුණා. ආ මේකයි පංචපාදානස්කන්ධේ පිළිබඳ හොඳ අවබෝධයකට ආවා. එතන හටගත්තෙත් පංචපාදානස්කන්ධයන්නේ. සුබ නිමිත්තක් වශයෙන් අරගෙන ඉතින් ඒ විදිහට භාවනා කරලා රහත් වුණා. ඉතින් කල ඒකයි අර ඒක හටගත්තයි කියලා වාසියක් මිසක් අවාසියක් වුණේ නැහැ. අවාසියක් වුණේ නැහැ. ඉතින් මොකද හඳුනාගෙන ඉන්නේ ඉඳ හොඳට දන්නවා ඒක. මොකද ඕනම වෙලාවක අයෝනිසමනසකාරය කරොත් කෙලෙසක් උපදිනවා. ඒක මානි පැත්තට ගිය ගමන් යෝනිසමනසකාරය වෙනුනත් ඒ කෙලෙස නැති වෙනවා. ඒකයි ස්වභාවය. ඒකයි දැන් ආයෙත් තේරුණා නම් දැන් මට වැරදුනායි කියලා ඊට පස්සේ තියෙන්නේ ආදීනෝ පැත්ත බලන්න. එතකොට ඒක නැති වෙනවා. කම්පා වෙන්න දෙයක් නැහැ. ඒකයි උන්වන්සේ කම්පා වෙන්න සැලෙන්න ගියේ නැහැ ඉතින්. පොඩ්ඩක් නිකන් හිතන්නේ නිකන් භාවනා කරන කෙනෙකුට මේ සාමාන්‍ය දෙයකට ආසයි තුනම පොඩ්ඩක් දෙකින් දැන් පොඩි දෙයක් නෙවෙන්නේ නිකන් ඈ කෙනෙකුට ගිහින් කිව්වොත් එහෙම තමසේගේ භාවනා මොකටද කියලා අයෝ මේ අපිටවත් හිතෙන්නේ නැහැ කියයි මලකුණු වලට ආසා. අපි භාවනා කරන්න ඕනේ නැහැ කියයි නේද? ඈ දැන් පොඩ්ඩක් හිතන්න නේද? ඈ අපිවත් මේ මලකුණු වලට ආසා කරන්නේ නැහැ කියයි නේද? ඈ එතකොට බලන්න අර හැටි. නමුත් අර ඒකයි උන්වහන්සේලේ ස්වභාවය හඳුනාගත්තින්ද තමයි කම්පා වෙන්න කලබල වෙන්න පසුතැවෙන්න මුකුත් ගියේනේ. තවත් අවබෝධය තියුණු වුණා ඒ කෙලෙසේ හින්දා. කෙලෙස් හැටගත්තේ හින්දා තමයි ඉක්මන් වුණේ රහත්කම. ඒ කෙලෙස් හැටගත්තේ නැත්නම් ඉතින් ඉක්මන් වෙන්නේ නැහැ. එදත් සාමාන්‍ය භාවනා කළේයි. නමුත් එදා හොඳටම සංවේගී ඉපදුනා. හොඳටම කලකිරුණා. මෙමුදු දෙයක් නේද මම මාගේ කියලා අල්ලගෙන තියෙන්නේ. මෙමුදු හේතුඵල ධර්මකට නේද කියලා තවත් කලකිරු. නෑ නේද? ඉතින් ඒ නිසා ඒකයි ප්‍රඥාව තිබ්බොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩ කතා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නම් සක්මන් කරනවා දැන්. සක්මන් කරනකොට නිර්මතයද වැටුණා. ඒ නාගතමාල කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් වැලිපියේ දාගෙන උන්වහන්සේත් කියනවා සුළු වෙලාවකට රහත් වුණා. සංවේගයටපත් වුණා. දැන් බලන්නේ එතකොට අර ස්වභාවය. තේව ඒ දුර්වලතාවලදී උන්වහන්සේලා මේ වෙන්නේ කියන්නේ නැහැ. දැන් අපි නම් හරි කලකිරෙනවනේ නේද? ඈ සක්මනේ වැටුණා කියන්නේ කොච්චර නිදි මතක්ද කියලා හිතන්නේ. ඈ ඉඳගෙන නම් මේම දිත්තේ නිදි ගියට කමන්නේ නැහැ අපිට. නේද? ඇවිදිනකොට නිඳ ගියයි කියන්නේ. දුර්වලතාවේ කොච්චරද කියලා බලන්න. නමුත් ඒක ඒ වේදී කම්පා වුණේ නැහැ. ආන්න ඒකයි. පොඩ්ඩක් හිතුවොත් එහෙම නේද? බලන්න පොඩ්ඩක් කාරණේ හිතුවොත් එහෙම දැන් හිටගෙන ඉඳ ගියා කිව්වම ඉතින් නේද? එතකොට හරි දුර්වලකමක් නේ ඒක. නමුත් ඒක ඒ වේදී ඒක සංවේගය ඇති කරගත්තා. දැන් අපිත් ඒක ඉතින් මේ දැන් අපි භාවනා වෙද්දී නිඳ ගියා කිව්වම කලකිරෙන දෙයක් නෑ ඒක. ඈ අයියෝ මම මෙච්චර මේක කොච්චර කල් ඉඳලා භාවනා කරන කෙනෙක්ද කියලා නේද? අනෙක් කෙනෙක් දැක්ක කියලා අපි කලකිරෙන දෙයක්වත් නෑ. ඈ ඒකයි. මොකද අර හිත අයෝනිසෝ මනසකාරයට වැටෙන්නේ ඒ වෙලාවේ තීන මිද්දට යනවා. දැන් තීන මිද්ද කියන එකත් ඉබේ හටගන්නේ කන්නේ ඒකත් අයෝනිසෝ මනසකාරය. තීන විද්‍ය හටගන්නෙත් අයෝනිසමන පංච නීවරණ හටගන්නේ අයෝනිසමනසිකාරය නිසා. ඒක ඉතින් බෑ කියලා හිතුච්ච ගාම පොඩ්ඩක් අමාරුයි කියලා. ඉතින් ඒ වගේ එහෙම නැත්තම් තියෙන්නේ අරතිය. අරතිය කියන්නේ කුසලයට කැමති නැති බව. එතකොට කුසලයට රුචියත්කත්වේ නැතිච්ච ගාම හිත නින්දට යන්න පුළුවන්. එහෙම නැත්තම් කාමයට යන්න පුළුවන්. ඒක හොරි යනවා. ඒකයි. තෝරන්නේ නින්දා තන්වි විජම්බික අරති බත්ත සම්මදෝ කියලා. තීන මිද්ද ඇති වෙන හේතු. සාමාන්‍ය තෙහෙට්ටු ගතිය නිසාත් නින්දට යනවා හිත. තෙහෙට්ටු නම් ඉතින් අමාරුයි කියලා හිතනවා දැන් මට. ඒකත් එක්ක නින්ද යනවා. අරති කියන්නේ කුසලයට කැමති නැති බව. කුසලයට කැමති නැති ඉච්ච ගමම්ම හිත නින්දට යනවා. ඒකයි අරති. ඒකයි රතිය තියෙනවා. දැන් අපි අනිත් වෙලේ නින්ද යන්නේ නැත්te ඒකනේ නේද? දැන් ටීවී එකක් බලනකොට ගොඩක් නින්ද යනවද? අඩුයි. දැන් සංගීත වෙලාව එහෙම ළමයිට නිදිමත කොහොමවත් නැහෙනේ නේද? ඒ මොකද ඒ රතිය වැඩි. රතිය වැඩි නිසා තීන මිදෙන්නෙම නැහැ. ඒකයි. ඒ නිසා ඒ වගේ නිකන් අපි කතා කර කර ඉන්නවා දැන් නේද? එළි වෙනකන් කතා කරන අවස්ථා තියෙනවනේ අපි නේද? දැන් උස වලට එමු ගියපුවම ඉතින් කකා බිමික එතන නිදිමත නැහැනේ. ඒ මොකද රති. ඒකයි රතිය තීනින්ද නිින්ද යන්නේ නැහැ. දැන් කුසලයට හිත දානකොට කැමති නැහැ. ඒ රති ආන්නේකයි. එතකොට මොකද වෙන්නේ? හිමීට තීන විද්දට හිත යනවා. ඒකයි රතියක් නැති නිසා. අරතිය කියන්නේ ඒකයි. අරතිය තමයි තීන විද්දේ ප්‍රධාන රජතුමා. ඒකයි. ඒකයි තීන විද්දට හිතපත් වෙන්නේ. ඊළඟට බත් සම්මත කියන්නේ බත් මතය. දැන් වගේ දැන් ටිකක් කෑම ගත්තට පස්සේ පොඩ්ඩක් එනවා. ඒක මේ කුසලියට කැමති ඉඳ නෙවෙයි. ඒ අර බත් වල තියෙන මත් ගතියෙන් පොඩි තීන විද්ද ගතියක් එනවා. අරතිව. ඊළඟට ඇඟ මැලි කඩනවා කියන්නේ එතකොටත් නිකන් ආයේ තීන මිද්දේ හදාගන්න එකක් වෙනවා. ඒ කියන්නේ එම්මෙන් අපි මේක නෑනුන් ඇරලා ආත්මා මේව කරලා වෙනකොට ඒකත් තීන මිද්ද ඇති වෙනවා. ඉතින් ඒවා පිළිබඳව යෝනිසුම අයෝනිසුම මනසිකාරය ප්‍රවත්තිමින් මොකද වෙන්නේ? මේ අන්න හිත තීන මිද්දට වැටෙනවා. ඉතින් යෝනිසුම මනසිකාරය ප්‍රවත්තුවත් තීන මිද්ද නැති වෙනවා. මේ නින්දා තම්බි විජම්පික අරති බත් සම්මුද. ඔව්. තම්බි කියන්නේ මේ ඈනුන් ඇරි ඈනුන්ය. ඉතින් ඒ වෙලාවට ඉතින් යෝනිසු මනසිකාර පවත්තන්න ඕන. ඒකයි ආලෝක සංඥා දිනු කර ගත්තේ අයට තීන මිද්ද අඩු කර ගන්න පුළුවන්. දැක පාටම දැන් මෙතන කරවලක් එම ආවොත් මොකද වෙන්නේ? ටිකක් හිත නෑ කෙනෙක් ආලෝකයේ තියද්දි කරවලක් ආවොත් එක පාට හිත ගැස්සිලා යනවා. ආලෝකයේ තියෙද්දි කරවල තැන්ට ආලෝකයක් ආවොත් මොකද වෙන්නේ? එතකොටත් හිත නිකන් මේ වෙලේ යනවා. දැන් නිකන් කරවල තියෙන එක පාටම ආලෝකයක් කියලා එතන මොකද වෙන්නේ? ටිකක් අර මේ වෙලේ යන ගතියක් තියෙනවා. ආන්න එක තමයි ආලෝක සංඥාව වටනවා කියන්නේ. දිවා සංඥා රාත්‍රියේ නම් දිවා සංඥා හොඳට පායලා තියෙන ඉර ආලෝකේ ගන්නවා. ඒ හිතට ඒ ආලෝකේ දකිනකොටම හිත ආය අවදිමත් වෙලා එනවා. අනේ ඒකයි. ඊළඟට දහල් කාලෙක නම් කරවලම්ම වා ගන්නවා. එතකොටත් හිත මේ වෙල එනවා. ඒකයි.
ඒක ආය දේම කරන්නේ සාධනක් නේද? ඔව්. ඒක ආය කොට දේම කරනවා.
ඔව්. ඇති කරගෙන තියෙනවා. ඒ ආලෝක සංඥාව තියෙනවා නම් හිතේ අර රාත්‍රී කාලයක තියෙන දැන් කරුවලත් එක්ක නේ අපි දැන් තියෙන්නේ. එතකොට ඒ තීන මිද්ද එනකොටම අර ආලෝක සංඥාව හිතට ගන්නවා. හිතට ඒක හිතින් අර ආලෝක සංඥාව ඒ නිමිත්ත මම පිළිබඳ යෝනිසමනස කරේ දෙනවා. දැන් ආලෝකය මෙහෙමයි කියන්නේ. එතකොට ඒ ආලෝකය දකිනකොට හිත ආය අවදිමත් වෙලා එනවා. යතා දිවා තතා රත්තිං කියන්නේ එකයි. රාත්‍රි යම් ආකාරයක දිවාත් ඒ විදිහට මේ 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 මොකද මේ දිවා සංඥාව ඇති කර ගන්නවා රාත්‍රියට. කරුවලට ආලෝකයේ ආපුවම අර ඊට අවදිමත් වෙලා එනවා. ඒ විදිහට තීන මිද්ද එක ක්‍රමවේදයක් නැති කරා. අනිත් පැත්තෙන් ඉතින් අර මේ බුදුරන් වහන්සේ පෙන්නනවා ඉතින් සාමාන්‍ය පොඩි නිදි මත ඉතින් අත්පා ටිකක් මසාජ් කරගත්තාම ඇස් පොඩි කරගත්තාම මේ ඒ වගේත් තීන මිද්ද මේව කරගන්න පුළුවන්. කන් ටිකක් හොඳට රත් වෙන්න අතුල්ල ගන්න කියනවා. ඉතින් එතකොටත් තීන මිද්ද නැතිවෙලා යනවා. ඉතින් ඒ වගේ හොඳට අතුල්ලුවොත් එහෙම තීන මිද්ද නැති වෙනවා. ඊළඟට අත්පා හොඳට අර මසාජ් කරගන්න කියනවා. එතකොටත් මේ කියන්නේ අවදිමත් කරගන්න එකයි ඒකයි. ඒ වගේ වෙනකොට ඊළඟට අනිත් පැත්තේ මරණ සංඥාව වඩනකොටත් තීන මිද්ද නැති කරගන්න පුළුවන්. තව පැය භාගයයි තියෙන්නේ. ඒකයි. තව පැය භාගයයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතනවා. මේ ශරීරයේ විවිධ හේතු තියෙන මැරෙන්න තම පැය භාගයක් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් ඒතකොට මොකද වෙන්නේ? අප්‍රමාද වෙනවා. අන්න ඒක. මරණ සංඥා වෙනකොට අප්‍රමාද වෙනවා කියනෝනේ. ප්‍රමාදේ නැති වෙනවා. තීන මිද්ද කියන්නේ ප්‍රමාදයටයි තිය එකක්නේ. ඒකයි. මරණ සංඥා වඩනකොට අප්‍රමාද වෙනවා නිතර. මේකයි. ඒ වගේ වෙයි මේ කරපු ගමන් අර තීන මිද්ද නැති වෙලා යනවා. ඒ වයින් හිත ගොඩාක් කියන්නේ අර පුරුදු කරලා තියෙනවා නම් ඉක්මනින් ඒ ගති එනවා. ඒකයි. ඒක මරණ සතියුම් ගාක් වෙලා තිනවන 100 පිහිටන ඉක්මනින්ම සී කරපු ගාන. ඒක. එතකොට ඒ 100 උපද්දව කරන තිනවන ඉක්මනින් සී කරපු ගාන එයාට සිතට ඉක්මනින් සී වෙනවා. තම බය වාගේ මැරෙන්න පුළුවන් මොකද ජීවිතය කියන්නේ ඒ තරම් අස්ථිර දෙයක්. අර බුදුන් වහන්සේ කාලේ හොඳටම දිනුණු මරණ සතිය තියෙන සයනතර හිතන්නේ හුස්ම ගන්නකම් හෙළනකම් ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒ තරමට 100න් ඉන්නේ හැම වෙලේම. හැම වෙලේම ඉන්නේ මේ තව මේ හුස්මේදී තමයි මැරෙන්නේ. කියන්නේ මේ හුස්ම අරන් පිට කරනකොට තමයි මගේ මරණේ. ඒ වගේ හැම වෙලේම හැම හුස්මකදීම 100න් ඉන්න මැරෙන්නේ. කියන්නේ මැරෙන්න පුළුවන් කියන 100. ඒ ඇත්තටම එහෙමනේ වෙන්නේ තියද්ද නේද? ඈ ඇත්තටම කොයි විදිහ හරි වෙන්නේ ඒ වගේ වෙලාවකනේ. ඒකයි. ඉතින් ඒ නිසා ඒ කල්පනාවෙන් ඉන්නවා. ඈ හුස්ම අරන් පිට වෙන කාලය තුරනේ සමහරට මැරෙන්නේ. ඉතින් එනිසා සිහින් ඉන්නවා මේ හුස්ම නම් මෙහෙලනකම් ඉදින් දන්නේ. හිටියොත් නම් හොඳයි බුද්ධ ශාසනය යමක් කරගන්න පුළුවන් කියලා. අනිත් පැත්තේ මරණ සත්‍යය කියන්නේ දැන් අද දවස තුල මම මැරෙන්න පුළුවන් කොහොමද මගේ හිත? රාග දේශ මොහ තියනවාද? ඈ හිතේ මේ අකුසල් තියනවාද බලන්න කියනවා. ඉතින් අද මැරෙන්න පුළුවන්නේ මැරෙන්න ගොඩාක් හේතු තියෙනවා. මේ පය හැපිල වැඩිලා කාප බීපුව දිරව ගන්න බැරුව මේ වගේ විවිධ හේතු තියෙන ඒවා නිසා මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ කොහොමද මගේ හිත කියලා නිතර බලන්න කියන. ඒක අප්‍රමාද වෙන්නේ නේ. එතකොට අන්න අපි දන්නවා කේන්තින් ඉන්නේ. දැන් ඊයේ කේන්ති අදත් තියෙන උදේ නැගිනකොට. ඈ? එතකොට බලනවා මේ කේන්තින් හිටියොත් අද මැරුණොත් මොකද වෙන්නේ? අන්න මට ලාමක මරණයක් වෙන්නේ. ඈ හොඳ මරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අද මැරෙන්න පුළුවන්. ඒ නිසා මගේ කේන්ති මං අයින් කරගන්න ඕනේ කියලා. ආන් ඊට පස්සේ අප්‍රමාද වෙනවා. හිතේ හැටගත් කේන්ති නැති කරගන්න. ඈ මැරෙන්න පුළුවන් නේද දවස? ඒක ප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ. දැන් අපි ඊළඟද බැලලා මොක කේන්ති අයින් කරනවා කියලා නම් හිතන්නේ නේද? ඈ කේනා ආවුනම් බැලලා මොක ඉවරයක් කරලා දාන්න කේන්ති පවත් ගන්නවා. ඈ දැන් අතහැරිය බයින්න බෑනේ නේද? ඈ නේද? දැන් ඒක අතහැරියොත් මොකද වෙන්නේ? ඊළඟ දවසේ බයින්න බැරි වෙනවනේ නේද? ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නැහැ අන්න ඒකයි. ඒතකොට අර කේන්ති එකයි අරයි යන්නේ නැහැ. ආන්නේකයි. මොකද මැරෙන්න පුළුවන් නේද? එයා හම්බෙනකන් ඉදිද්ද දන්නේ නැහැ. ආන්නේකයි. එහෙම නැත්නම් ඉදිද්ද ගන්න අවස්ථාවක් වෙනකන් ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා දැන් සමාව දීලා මේ මොකද ඇත්තටම මැරෙනවා කොහොමද සමාව දීලා යන්න වෙනවනේ නේද? ඉතින් ඒ වගේ එකයි මරණ සතිය වටන කෙනත් ඒකයි මැරෙන්න පුළුවන් අද දිනේදී. ඒ නිසා ඒ විදිහට හිත යමනාපක මම මොකක් හරි කවුරු හරි කරේ එයාට සමාව දුන්නා අන්න හිත නිදහස් කරගන්න තමයි. ඉතේ විදිහට තමයි ඒක අප්‍රමාදේ වැඩන මරණ සතිය වැඩනකොට ඒක එතකොට අර තීන මිද්ද පැත්තෙත් ඒකයි ගොඩක් බහැර වෙලා යනවා.
භාවනා කරනවා නම් කරනකොට භාවනාවල සමහර දවස්වල ප්‍රතිඵල තියෙනවා.
ඔව්.
මාස ගණන් තියෙනවා. ඊට පස්සේ ආයි කාලයක් එනවා මොනවත්ම නැහැ.
ඔව්.
ඊට පස්සේ ආයි කාලයක් එනවා ආයි තියෙනවා.
හ්ම්.
ඒ සෝමනාසෙ මේ එනවා නැති වෙනවා ඒ වගේ වෙන්නේ අපේම අපි මොන හරි අකුසලයක් කරගෙන මොන හරි ඒ වගේ වෙලාවක ප්‍රැක්ටිස් එකේ මොන හරි කියන්නේ
ධර්මතාවයක් කියන්නේ මෙහෙමයි. ඒකේ අර ක්‍රියාව හොඳට වෙන අවස්ථාවලදී තමයි භාවනාව හොඳට වෙඩෙන්නේ. ඒකයි ඊළඟට හිතේ භාවනාවට බාධා කරන නීවරණ තියෙනවනේ, පංච නීවරණ. ඒවා වැඩි අවස්ථාවලදී භාවනාව වැඩෙන්නේ නැහැ. ඒකයි නීවරණ බලගතු වෙන වෙලාවේදී අපි කොච්චර භාවනා කරත් සමහරලාට මේ භාවනාව වැඩෙන්නේ නැහැ. මේ නීවරණ අඩු කාලවලදී භාවනා කරනකොට තමයි භාවනාව හොඳට වැඩෙන්නේ. මොකද එතකොට මේ භාවනාවට අදාළ දේ අපිට කරගෙන යන්න පුළුවන් දිගින් දිගට. සමහර අවස්ථාවලදී අපිට නීවරණ බලගතු වෙන. එතකොට මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය ධර්ම යට යනවා. ඉන්ද්‍රිය හොඳ වෙලාවලට තමයි අපිට භාවනාව හරියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියම් බලගතු වෙච්ච වෙලාවක නීවරණ බලගතු වුණොත් භාවනාව වැඩෙන්නේ නැහැ. අර කියන්නේ ගාථාවකුත් තියෙනවා ඇති, පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා. පහක් අවදි වෙනකොට පහක් නිදා ගන්නවලු. ඒ නිදාගත්ත පහ අවදි වුණොත් අර ඇහැරිච්ච කට්ටිය නිින්දට යනවලු. දෙකල් එකට ඉන්නේ නැහැ. ඒකයි පංච ජාගරතං පහක් ඇරෙන සුත්තා කියන්නේ පහක් නිදා ගන්න. පංච සුත්තේසු ඒ නිදාගත්තේ හැරෙන ඇහැරිච්චයි ආයෙ නිින්දට යනවා. දෙකල් එකට ඉන්නේ නැහැ. ඒ තමයි පංච නීවරණ ඇහැරිලා නම් ආන්නේ කාලෙට ඉන්ද්‍රිය ධර්ම නිදියනවා. ඉන්ද්‍රිය නිින්දට යනවා. පංච නීවරණ ඇහැරිලා නම් ඉන්ද්‍රිය නිදි. ඉන්ද්‍රිය ඇහැරුණා නම් පංච නීවරණ නිින්දට යනවා. එතන ඇහැරිච්චයත් එක්ක තමයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ ඇහැරිච්චයත් එක්කනේ. නිදිගත්තේ ඇයත් එක්ක වැඩ කරන්න බෑනේ. ඈ ඉතින් එතකොට දැන් අපේ නීවරණ කියන්නේ කාලයක් තිස්සේ ඇහැරිච්ච කට්ටිය. ඉතින් ඇහැරිච්චේ ඇහැරලා ඉන්නේ ගොඩක්. ඉතින් ඒ කට්ටිය හරි බල සම්පන්නයි. ඉතින් ඒ අය ඇහැරලා ඉන්නකොට තමයි අපේ හිත මේ කෙලෙසෙන්නේ. අර කියන පංචසුරජ මාජේති පංචසු පරිසුජ්ජති. පහකින් නිතරම කෙලෙස් තමයි ඇති කරලා දෙන්නේ. රජ මාජේති කියන්නේ රජස් කියන්නේ කෙල. කෙලෙස්ම ඇති කරලා දෙනවා පහකින්. පංචසු පරිසුද්ධති, පහකින් තමයි පිරිසුදු වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම අවදිමත් වුණොත් ක්‍රියාත්මක වුණොත් තමයි පිරිසුදු භාවය කියන එක ඇති කරලා දෙන්නේ. ඒකයි. හිත එතකොට භාවනා වැඩෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ අර වරින් වර මේ නීවරණ බලගත් වෙනවා. ඒ කාලවලදී ඒකයි සමහරලාට භාවනා වැඩෙන්නේ නැහැ. ධර්මයේ කන ඉගෙන ගත්ත දේ බව අමතක වෙනවලු. මේ නීවරණ බලගත්තු වුණාම කටපාඩම් කරපුවත් අමතක වෙනවලු. මේක බ්‍රාහ්මණයෙක් කියනවා මේ මොකද කියලා අහනවා. මේ සමහරක් දාට මේ කටපාඩම් කරගත්තේවත් අමතකයි, සමහර ගාට මේ පාඩම් කරපු නැතිවත් පාඩම් හිටිනවා මතකයි කියනවා. කියන්නේ ලොකුවට පාඩම් කරලා නැහැ, නමුත් ඒවත් මතක් වෙනවලු. නමුත් සමහරක් දාට මේ පාඩම් කරපු එකත් අමතක වෙනවලු. ඒතර බුදුන් වහන්සේ පෙන්නනවා මේ නීවරණ නීවරණ නිසා එක වෙන්නේ කියලා. ඒකට උපමාර කීපයක් පෙන්නනවා. මේ වතුර බුබුලු දානවා නම් එතකොට මූණ බලන්න බෑ කියලා. වතුරේ බුබුලු දානවා නම් මූණ බලන්න බෑ. ඒ වගේ දේශයෙන් හිත කැකෑරෙනවා නම් අන්න බලන්න පුළුවන්කමක් නැහැ. යථාර්ථය කියන එක පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ නීවරණ බලගතු වෙනකොට තමයි ගොඩාක් භාවනා වැඩෙන්නේ නැත්තේ. ඉතින් එතකොට ඒ දවසට බලන්න ඕනේ මොකද්ද හිතේ තියෙන ස්වභාවය කියලා. ඈ මොකක් හරි බලගත්තු නීවරණයක් තියෙනවද? කම්පා වෙන්න සැලෙන් දෙයක් නැහැ. මං ඊයේ හොඳට භාවනා කරා, හොඳ සමාධිය, අදත් ඒ සමාධිය ගන්න ඕනේ කියලා හිතන්න එපා. ඔව් බලන්න ඇයි අද හිත වැඩෙන්නේ නැත්තේ? ආ මේකයි. එතකොට ඉතින් අහුවෙන්න පුළුවන් මේ මගේ මේ වගේ එකක් තියෙන පසුතැවීමක් තියෙනවා. මේ මොනවා හරි නීවරණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නීවරණේ ඊට පස්සේ ආදීනව හිතලා ඊට පස්සේ භාවනා කරනවා. ඊට අදාළ ඒකනේ චතුරාරක්කා කියලා වඩන්නේ ගොඩ අපි. ඒ මොකද නීවරණයන්ගෙන් ආරක්ෂා වෙන්න. චතුරාරක්කා තියෙනකොට නීවරණයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. දැන් අපි මේ ගොඩාක් අසුබ භාවනා වඩනකොට කාමච්ඡන්දේ බලගත් කාලයේදී අඩු කරගන්න පුළුවන්. අර මේ අසුබ භාවනා වඩනකොට එතකොට කාමච්ඡන්දේ ගොඩාක් භාවනාවේදී බලගත් වෙනනම් අන්න අඩු වෙනවා. ඊළඟට පටිගේ අඩු වෙනවා, මෙත්තා භාවනා කරන මෛත්‍රී වඩන්න බලන්න අන්න පටිගේ කියන එක අඩු වෙනවා. මෛත්‍රී භාවනා කරන. එතකොට මේ ව්‍යාපාද නීවරණේ අඩු වෙනවා මෛත්‍රී වඩන්න වඩන්න. ඊළඟට අර වගේ අප්‍රමාදී වෙන්න විදියට මරණ සතිය ආදී වඩනකොට මොකද වෙන්නේ? මේ තීන මිද්ද නැතිවෙලා යනවා. තීන මිද්ද නීවරණේ නැත්නම් මරණ සතිය වඩනකොට. ඊළඟට බුද්ධානුස්සතිය වඩනකොට මොකද වෙන්නේ? උද්දච්ච මොකද විචිකිච්ඡාව නැතිවෙලා යනවා. දැන් විචිකිච්ඡාව ඇති වෙන්නේ ගොඩාක් ශ්‍රද්ධාව නැති වෙනකොට. ශ්‍රද්ධාව නැතුව මේක හරියයි දන්නේ නැහැ, මෙහෙම කළ කොහොමද, මේ මිතල මට හරියයි දන්නේ නැහැ, ඔයි නේද? ඒ විදිහට එක එක සැකේනවා. ඒ සැකේ එනකොට න ශ්‍රද්ධාව තියෙනවනම් ඒ සැකේ අඩු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ අවබෝධයෙන්මයි මේව දේශනා කරේ. ඒ නිසා මේ විදිහට කිරීමෙන් කිසිම මේකක් වෙන්නේ අනිවාර්යෙන්ම මට අවබෝධය කරා යන්න පුළුවන්. ඒ විදිහට එතකොට සැකේන්නේ ඒකයි. ඒ නිසා බුද්ධානුස්සතියත් වෙරිලා තියෙනවා. එතකොට අර සැකේ නිතරම ආරක්ෂා කරන. ඒකයි මේ චතුරාර්ය රක්ඛා භාවනා කියලා අහලා තියෙනව නේද? බුද්ධානුස්සති, අසුබ, මරණ සති, මේ ඊළඟට මෛත්‍රී. ඒ හතරට කියන්නේ බුද්ධානුස්සති, මෙත්තාච, අසුබම් මරණං සති, ඉති මේ චතුරාර්ය රක්ඛා භික්ඛු භාවේය සීලවා. මේ බුද්ධානුස්සති, මෛත්‍රී, අසුබ මරණ සතියේ අන්න මේ චතුරාරක්ක කියලා කියන්නේ ඒක ආරක්ෂක භාවනා හතර. විශේෂයෙන්ම අර නීවරණයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා දෙක නිකම්ම මේ වෙනවා. මේ අර මේ හතරම වඩනකොට හිතේ සංසුන් භාවය තමයි එන්නේ. හිත උද්දච්චයටපත් වෙන්නේ උද්දච්ච වෙනකොට තමයි ඊළඟට ආය පසුතැවීම වෙන්නේ. පසුතැවීමට ආය උද්දච්ච වෙන. එහෙම තමයි තියෙන්නේ. ඒ භාවනා දෙකම හැම භාවනාවකම වෙනකොට අර උද්දච්ච කුක්කුච්ච නිතරම මේ සකස් වෙනවා හතරෙන්. ඒ නිසා මේ චතුරාරක්කා භාවනාව එතකොට ඒ වෙලාවට වඩනවා හිත වැඩෙන්නේ නැත්තම්. නෑ තින මිද නීවර කිව්වේ දැන් කාමච්ඡන්ද නීවර. කාමච්ඡන්දය කියලා කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා පිළිබඳව හිත හිතා ඉඳීමල තමයි කාමච්ඡන්දය කියන්නේ. කනපුන දේවල් බලපුවා ඒවා මේවා ගැන ආයි මනසින් ආවර්ජනා කර කර ඉන්න ඒකට තමයි කාමච්ඡන්දය කියන්නේ. ව්‍යාපාදය කියන්නේ කේන්තිය තරා අමනාපකම් ඒවා පිළිබඳව ආය ආයි හිත හිත ඉන්න ඒක ව්‍යාපාද. තින මිද තමයි අර වගේ කායික මානසික අලසකම. සමහරට කායික අලසයි, එහෙම නැත්නම් මානසික අලසයි. ඉතින් මානසික ප්‍රධාන අලසකම තමයි මේ කැමැත්ත නැති ගතිය. කැමැත්ත නැති වුණ ගමන් හිත අලස භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා කැමැත්ත මේ ඇති වෙන්න ඒකයි අර මේ පැත්තකින් මේ අපි වීර්ය දියුණු කරන්න. ඒතකොට තමයි තීන මිද්දේ නැති වෙන්නේ. වීරිය ඇති වෙන එකයි එකක් මම අර කිව්වේ. දැන් මරණ සතිය ඇති වෙනවන වීරිය ඇති වෙන ඉක්මනින් කරගන්න එපා. දැයි මැරෙන්න පුළුවන් නේ. ඒකයි. එහෙම නැත්නම් අර කුසල් වල ආනිසංස පැත්ත බලනකොට අන්න තීන මිද්ද අඩු වෙනවා. දැන් භාවනා කරනකොට ඒකයි අර ආනිසංස බල බල භාවනා කරන. ඒතරත් නිඳියන්නේ නැහැ හිත. ඒකයි ruci වැඩිනකොට. එතකොට ඒ විදිහේ කායික මානසික අලසකම තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඊළඟට උද්දත් කුකුච්ච කියන්නේ උද්දච්චය කියලා කියන්නේ හිතේ විසිරිච්ච ගතිය. අලු ගොඩකට ගැහුවා වගේ කියලා කියන මුළු පළාතම වැහිලා ඒ වගේ හිත විසිරලා යන මොකකටවත් අල්ලන්න බැරි විදිහට ඒ තරම් විසිරිත වෙනවා. ඊළඟට කුක්කුච්ච කියන්නේ පසුතැවීම. පසුතැවෙනවා විවිධ දේවල් පිළිබඳව කරපු අකුසල් ගැන, කෙලෙස් ගැන, හිතට ඇති වෙන දේවල් පිළිබඳව භාවනා වැඩෙන්නේ නැහැ කියලා එක එක විදිහට පසුතැවෙනවා. ඒ තමයි කුක්කුච්ච. ඊළඟට හිතේ තියෙන දස්ස පස්සකම් නිසාත් උද්දච්චයටපත් පත් වෙනවා. මම මෙච්චර බර දන්නවා, මට මෙච්චර වීරිය තියෙන, එහෙම හිතුවත් හිත උද්දච්චයටපත් වෙනවා. ඈ එහෙම නැත්නම් මම මේ කොමරි කරනවා නැත්තම් කියලා නේද වැඩියෙන් වීරිය ගන්න. ඒතරත් හිත උද්දච්චයටපත් වෙනවා. ඈ ඒ වගේ වෙනවා. අර අහලා තියෙනවනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තෙන් කාලයක් භාවනා කරනවා කරනවා මේ රහත් වෙන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේට ගිහින් කිව්වා, සාරිපුත්‍රයන් වහන්ස මම මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන්. මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියන්නේ අර දිව්‍ය චක්ෂය තියෙනවා. ඒ වගේ මට හොඳට වීරිය තියෙනවා, හොඳ වීරියක් තියෙනවා කිව්වා. හොඳ වීරියක් තියෙනවා කිව්වා, මගේ හිත ඇකිල්ල නැහැ, හොඳ වීරියක් තියෙනවා. ඒත් අනේ මම රහත් වෙන්නේ නැහැ නේ කියලා කිව්වා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ කිව්වා, අනුරුද්ධ ඔබ හිතනවානේ මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියලා. ඒක ඔබේ මාන්නේ කිව්වා ඒක. දහසක් ලෝක ධාතු බලන්න පුළුවන්කම කියලා හිතන එක මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියන එක ඔබේ මාන්නේ කියලා කිව්වා. ඊළඟට මට ගොඩ වීර්යය තියෙන කෙනෙක් කියලා හිතන එක ඔයාගේ උද්දච්ච කිව්වා. ඊළඟට අනේ මං ඒ වුණාට රහත් වෙන්නේ නැහැ නේ කියන එක පසුතැවීම කිව්වා. ඒ නිසා ඒ ගැන හිතන්නේ නැතුව භාවනා කරන්න කිව්වා. දහසක් ලෝක ධාතු බලන්න තියෙන පුළුවන් එකත් අයින් කරලා දාන්න කිව්වා. වීර්යය තියෙනවා කියන එකත් අයින් කරලා දාන්න කිව්වා. රහත් වෙන්නේ නැහැ කියන එකත් අයින් කරලා දාලා ඔයා මේ හේතුඵල ධම මේ පංචපාදානස්කන්ධය හට ගැනීම නැතිවීම බලන්න කිව්වා. ඒකේ තියෙන ආදීන ප්‍රති බලන්න යන්න කිව්වා. එතකොට රහත් වෙයි කිව්වා. ඉතින් ඒ විදිහට අර මේ ඒක වීරිය බලගත්තුයි කියලා හිතුවත් හිත උද්දච්චයට පත් වෙනවා. අනේ ඒක. ඊළඟට ගොඩ ඉක්මනින් මේක කරගන්න ඕනි කියලා කිව්වොත් හිත උද්දච්චයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ නොසන්සුන් වෙලාවල් වලදී මේ හිත එකයි සංසිද්ධව ගන්න ඕනි. සමාධි භාවනාවකට අරන් හිත තැම්පත් කරගන්න ඕනේ. එතකොට උද්දච්චය අඩු වෙනවා. මේකයි අර භාවනා කරනකොට සාමාන්‍යයෙන් හිත භාවනා වැඩෙනවා නම් මොනවා හරි එතකොට අර උද්දච්ච කුච්ච අඩු වෙනවා. ඊළඟට විචිකිච්ඡා කියන්නේ සැකේ. මේක කරලා හරියයිද, කොහොමද කරන්නේ, හරි කමටහන මොකද්ද දන්නේ නැහැ නේද? ඒ විදිහට විවිධ විදිහට සැක කරන එක ඇති. ඒකට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඉතින් එතකොට කරන දේ පිළිබඳව කිසි මේ තමට ගැම්මක් නැති ගතිය, විශ්වාසයත් විශ්වාසයකින් තොර බව, මේක කරලා හරියයිමද කියලා විශ්වාස නැහැ. ඒතර සද්ධාව තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. සද්ධාව තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. මොකද සද්ධාති තථාගතස්ස බෝධි, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සද්ධාව කියන්නේ. දැන් උන්වහන්සේ තමයි සෝතාපන්න වෙන්න, උන්වහන්සේගේ අවබෝධය තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න යෝනිසමනසකාරී යෙදෙන. දැන් ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. දැන් අපි ඒක කරනවා නම් අන්න සැක හිතෙන්නේ නැහැ. මේක කළා සෝතාපන්න වෙන්න පුළුවන්ද බයිද කියන සැකයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් තමයි පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක්, අඬුවක්, තුවාලයක් හැටියට යෝනිසමනසකාරී යෙදෙන කියන විතර. ඉතින් ඒක උන්වහන්සේගේ අවබෝධයක්. ඒක අන්න සද්ධාව තියෙනවා බාර ගන්න. අන්න ඒකයි. මෙහෙම කරොත් මට අන්න සෝතාපන්න වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ අවබෝධයත් තමයි පරි සම්පද නිතරම නුනි මෙහෙසල් බලන්න කියන. යෝනිසමනස කාර්යය දෙන්න කියන. ඒක උන්වහන්සේ අවබෝධයක්. අන්න සද්ධාව තිබ්බනම් අන්න සැකේ නැහැ. මං සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා සැකයක් එන්නේ නැහැ. මෙහෙම කළා හරියයිද කියලා සැකයක් එන්නේ නැහැ. විචිකිච්ඡාව කියන එක නැති වෙනවා. හැම පැත්තෙම තියෙන විචිකිච්ඡාවල් නැති වෙලා යනවා. අතීතේ හිටියද නැද්ද, ආය උපදීද, ඒ විදිහට විචිකිච්ඡාන, ඒ මොකක්වත් විචිකිච්ඡාවක් එන්නේ නැහැ. ඒතර සද්ධාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ මේ අනන්ත ගෝයම් බික්වේ සංසාරය දෙරිද හිටියද නැද්ද කියලා කියන්නේ දෙයක් නැහැ නේද? සද්ධාව තිබ්බනම් පිළිගන්නයි තියෙන්නේ. ඉතින් ඊළඟට ආය උපත ජරා මරණ කරා යනවා. ඒතර අනාගතයක් ගැන සැක කරන දෙයක්වත් නැහැ. ඉතේ ඒකයි සද්ධාව බලගතු වෙන්න වෙන්න විචිකිච්ඡාව කියන එක අඩු වෙනවා. ඒකයි සෝතාපන්න වෙනකොට අචල සද්ධාවටපත් වෙනෝනේ. එතකොට ඒකයි විචිකිච්ඡාව නැහැ. සෝතාපන්න වෙනකොට විචිකිච්ඡාව නැත්තේ ඒකයි. යන්න තියෙනවනම් හොඳයි. කමක් නැහැ. උපේක්ෂාව කියන්නේ අර අරමුණු හටගන්නකොට සෑම අරමුණකම ප්‍රධාන ගති දෙකක් තියෙන. එක්කෝ අපි ඒ අරමුණ එක්ක ගැටෙනවා. ගැටෙන ගතියක් තියෙනවා ගොඩක් අරමුණු වල. අනිත් ඒ අරමුණු වල නිතරම ඇලීම තමයි තියෙන්නේ. අර කියන්නේ ගොඩක් අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ නිතරම අවිජ්ජාව ඇති වෙනවා. කියන්නේ දැඩි ලෝභය ඇති වෙන, එහෙම නැත්නම් දුම්නස ඇති වෙනවා. ඒතර හිත උපේක්ෂාවටපත් කරගත්තාම මේක ඒ අරමුණු එක ගැටෙන්න යන්නෙත් නැහැ, ඇලෙන්න යන්නෙත් නැහැ. මොකද ඒකේ තියෙන ඇත්ත ස්වභාවය දකින්නොත් ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. මොකද එක්ක ඒක වෙනස් වෙන එකක්. වෙනස් වෙනවා නම් ගන්න දෙයක්වත් නැහැ, වෙනස් වෙනවා නම් අයින් කරන්න දෙයක්වත් නැහැ. නේද? දැන් වෙනස් වෙනවා නම් අල්ල ගන්න දෙයක්වත් නැහැ, වෙනස් වෙනවා නම් අයින් කරන්න දෙයක්වත් නැහැ. ඈ ඒක අල්ල ගන්න දෙයක්වත් නැහැ, අයින් කරන්න දෙයක්වත් නැහැ. දැන් අපේ හිතේ හොඳ දෙයක් තිබ්බොත් අල්ල ගන්න ඕනේ, නරක දෙයක් තිබ්බොත් අයින් කරන්න ඕනේ. ඒකයි. ඉතින් අර ප්‍රඥා උපේක්ෂාවට හිතපත් වෙනවා කියන්නේ ඒකයි. ඒක ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්ත හින්දා යාට ඒක තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඈ දුකක් නම් හටගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකත් දන්නව වෙනස් වෙන එකක් කියලා. සැපක් හටගත්තත් ඒකත් අදින් අල්ලන්නේ නැහැ, ඒකත් වෙනස් වෙනවා කියලා දන්න. ආන්නේ විදිහට හිතේ උපේක්ෂාව ඒකයි. මං හිතන්නේ සැප දුක් පිළිබඳවද? අදුක්කම සුඛ වේදනාව ඒකද? සැපක් නැති ඊළඟට දුකක් නැති ඒකට කියන එක වෙන්න නේද? ඔව්. කියන්නේ එතන උපේක්ෂාව තමයි. කියන්නේ උපේක්ෂාව වේදනාවේදී කියන්නේ අදුක්කම සුඛ වේදනාවට අපි සාමාන්‍ය උපේක්ඛා වේදනාව කියලා කියන එකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන අදුක්කම සුඛ වේදනාව කියලා. ඔව්. එතනදී තියෙන මෝහය කියන්නේ මුලාව තියෙන. ලොකු සැපගතියකුත් තේරෙන්නේ නැහැ, ලොකු දුකක් තේරෙන්නෙත් නැහැ. හිත දෙකම මිශ්‍ර ගතියක්. ඒකට කියන්නේ අදුක්කම සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව කියලත් සාමාන්‍ය භාවිතා කරන ඒ කියන්නේ තේක තේරෙන්නේ නැති ගතිය. දැන් අතන එහෙම නෙමෙයි. ප්‍රඥාව තියෙන්නේ හරයක් නැති වෙනින්දා අල්ලන්නේ යන්නේ. ඒකයි ඒක උපේක්ෂාවටපත් වෙනවා කියන්නේ. හරයක් නැති නිසා අල්ලන්නේ යන්නේ. ඒකයි මං කිව්වේ සැපක් හටගත්තත් ඒක අනිත්‍ය, ඒ නිසා වැඩක් නැහෙනේ. ඊළඟට දුකක් හටගත්තත් ඒකත් අනිත්‍ය. ඒ නිසා ඒකත් එක මේ අයින් කරන්න මේ තියනවා කියලා දුක් පෙරදේකුත් නෑ. මොකද ඒකත් අයින් වෙන එකක් නේ. අන්න ඒ නිසා ඒකයි හිත ඒ නිසා උපේක්ෂාවට පත්
වෙනවා.
යන්න පුළුවන්. ඉතින් ඒක ඒකේ තියෙන ආනිසංස පැත්තෙන් හිතන්න ඒක පසුතැවෙන්න. පස්සට ඇවිලොත් වැඩක් නැහැ. ඉතින් පස්සට ඇවුනයි කියලා යන්න බෑනේ ඉතින්. එතකොට මොකද වෙන්නේ? යන්න තියෙන එක තවත් අවුල් කරගන්නවා. නේද? ඒ හිත මේ වෙනකොට කලබල කරගෙන බෑනේ ඉතින් ඒකයි. ආනිසංස පැත්තෙන් හිතන්න. ඒකයි අර වැඩි දැඩි වීර්යය ගත්තොත් ඒක එතනදී ඒකයි හිත උද්දච්චයටපත් වෙනවා ඉතින්. දැඩි ඕනකම ඒවා ඒකයි. ආදීනෝ හිතන්න ඉතින් ඒකයි. ආදීනු පුළුවන් තරම් මේ හිතන්න. ඊට පස්සේ ඉතින් කවදා හරි මේක නිදහස් වෙනවා කියන මානසිකත්වය ඇති කරගන්න. ඒක අර දැඩි භාවයට මේව කරගත්තත් ඒක හිතේ නොසන්සුන් භාවයට පත් වෙනවා. ඒක රහත් වෙන්න ඕනි කියලා අසන්න තිතනින්ද තමයි රහත් වෙන්නේ නැහැ. ඒතර වීර්ය දිනු. අනේ මේ විචතර වීර්ය තිබිලා මම කොයි රහත් වෙන්නේ නැහැ කියලා. ඒකයි. ඒකනේ ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග එහෙම වරින් වර ඒවා සමතුලිත කරගන්න කියන්නේත් ඒකනේ. සමහර වෙලාවට අඩු වැඩි වෙනවා. ඒක ඒ වෙන්නේ එකම විදිහේ දෙයක් භාවිතා කරනකොට තමයි වෙන්නේ ඒක. කියන්නේ දැන් කෑම වුණත් එහෙමනේ එකම ආකාරයේ කෑම කෑවත් මොකද වෙන්නේ? ඒ පෝෂණය විතරයි වැඩෙන්නේ නේද? එකම කියන්නේ එක එක ආහාරවල තියෙනවනේ එක එක විටමින් තියෙනවනේ නේද? දැන් ඒ සමහර පිටි ගතිය වැඩ කෑම ගවත් එතකොට ශරීරයට ඒක විතරයි. යකඩ සහිතේ ආහාර ගත්තොත් යකඩ විතරයි. සමහර ඒවා තමයි ඔක්කොම බැලන්ස් වෙච්චි කෑම තියෙන්නේ. සමහර ඒවා එනේ වැඩි මේකත් තමයි නිතරම පෝෂණය වෙන්නේ. ඒ වගේ මේ ධර්මයේ තියෙන ධර්ම නිමිති වල සමහර ඒවා තියෙන්නේ වැඩිපුරම මේ එක මේකක් විතරයි. ඒ කියන්නේ වීර්යය වැඩෙන එක තමයි තියෙන්නේ. වීර්යයන පුළුවන් තරම් මේ එතකොට වීර්යය වැඩි වුණොත් ඒත් බෑ. වීර්යෙම දිගටම වීර්ය විතරයි වැඩෙන්නේ. එතකොටත් බෑ. එතකොට හිත අර උද්දච්චයට පත් වෙනවා. ඊළඟට සමාධි පැත්තම වැඩි වුණා සමාධියට තීන මිද්දටත් හිත වැටෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා මේ අර වරින් වර සමහර ඒ නිමිති අනුව ඒක තියෙන එක. ඒකේ තියෙන වීර්ය ඇති වෙන ස්වභාවයක් විතරයි. එතකොට ඒ අනිත් පැත්තෙන් එකයි මේ හිත සංසිදෙන සමාධි පැත්තට වඩන්න කියන හිත. සමහරලාට හිත හැකිලෙනවා. ඒ හැකිලෙන සමහරලාට අර මේ සමාධි පැත්තේම නිකන් ඔහෙ වරලවල නිකන් හිත උදාසීන වෙන ගතියක් වෙනවා. ඒ වෙලාවට අන්න අනිත් පැත්තෙන් ඒ මේ වීරිය සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය වඩලා අර මේ හැකිලිච්ච හිත උඩට ගන්න කියන්නේ. අන්න ඒක. ඉතින් ඒ විදිහට ඒ වරින් වර වෙනවා. ඒ අර කෑම වගේ තමයි. ඉතින් ඒ නිසා මේ එකම ආකාරයේ දෙයක් නිතර හිතනකොට සමහරලාට ඒකයි හිත ඒ වගේ නොසන්සුන් වෙන එනවා. වීරිය වැඩ වෙන දේවල් ගොඩක් උනත් හිතේ උද්දච්චයට පත් වෙන වැඩි. රාහුල ආනන්ද ස්වාමීන් වහන්සේට තුනේ කනේ කොහොම රාත් වෙන්න ඕනේ කියලා හිතලා භාවනා කරලා රාත් වුණේ නැහැ. මොකද අර අධික ලෙස වීරිය වැඩි. ඊට පස්සේ භාවනා රහත් වෙන්නේ නැහැ කියලා තේරිය ගමන් තමයි රහත් වෙන්නේ. මම එහෙනම් යන්නේ නැහැ මේ ධර්ම සංගායනාවට කියලා අතැල්ලා එහෙනම් ටික වියෙක් ගන්න ඕනි කියලා මේ එළ වුණා. එතකොට රහත් වුණා. ඒක. ඉතින් ඒ නිසා ඒ එක එක නිමිති අනුව තියෙනවා. ඉතින් ඒ නිසා බැලන්ස් වෙන්න කරන්න ඕනේ. සමහර භාවනාවලදී තනිකරම මේ වැඩෙන්නේ ඔක්කොම දේවල් සමබරව වැඩිගෙන යනවා. ඔව් කියන්නේ ඔව් එහෙම තමයි තියෙන්නේ. ඒත් හිතන සංසුන් වෙනවා. කියන්නේ අර ධර්මයේ කොහොමද දකින්නවා හොඳට වැටහිමක් තියෙනවා. ඒ වැටහිම තියද්දි මේක අතෑරෙන්නේ නැහැ කියලා ඉතින් හිතනවා ඉතින්. ආදීනෝ හිතනවා ඒකයි හේතුඵල ධර්මන්නේ. ඉතින් ඒකයි මගේ නම් තමයි අර මේ මට ඕනිත වෙලාවෙදී රහත් වෙලා යන්න පුළුවන් වෙන්නේ. ඒකයි. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒකයි ඒක අතහරින්න ඕනේ මනසින්. ඒ අතහැරිය නිසා තමයි උනේ. අල්ල ගැනීම හොයන්න බැරි සිවුම් තියෙන හරි සිවුම්. ඉතින් අපිට ඒ වගේ අවස්ථා උන්වන්සලා වෙලා දේශනා කරමින් ඉඳ තමයි කතා කරන්නේ. නැත්තම් කතා කරන්නවත් දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම හොයාගන්න බැහැ ඉතින්. ඔව් හොඳ දෙයක්. ඒක නිතරම ඒකත් අතෑරලා පාවිච්චි කරන්න කියලා කියන්නේ. අර කියන්නේ සම්දිත්‍ති පරාමාසෙ සමා අපරාමාසෙ තමාගේ දෘෂ්ටි අල්ලගන්න එපා කියනවා. ඊළඟට අනාදානක් ගාහි දැඩිව ගන්න එපා. සුප්පටි නිස්සග්ගේ ඕනම වෙලා කතා හරින්න පුළුවන් විදිහට තියාගන්න කියනවා. ධර්මයේ වුණත් එහෙමයි. අවබෝධයක් වුණත් එහෙමයි. භාවනාවක් වුණත් එහෙමයි. පුළුවන් තරම් අතහැරලා අතහැරිච්ච මානසිකත්වයෙන් කරන්න කියනවා. දැන් අපි දැනට කරගෙන යන කරුණු සහිතව කවුරු හරි මේක වැරදි කිව්වොත් එදාට මේකත් අතහැරියා. එහෙම පාවිච්චි කරන්න කියනවා. දැන් අපි මොන හරි අවබෝධයක් තියෙනවනේ වැටහිම. ඒක කවුරු හරි කරුණු සහිතව ඒක වැරදි හැටියට පහදලා දෙනවා. එතකොට අපේ තියෙන උනේ මානසිකත්වයේ එහෙම කිව්වේ ගමන් මම මේ ටික ඔක්කොම අතහැරලා ආයේ අලුතෙන් පටන් ගන්නවා. එහෙම මානසිකත්වයෙන් ධර්මයේ පාවිච්චි කරන්න කියනවා. ඔව් කියන්නේ අපි දැන් මොනවාරි භාවනාවක් කරනවා කියමුකෝ. ඒක අපේ හිතෙන් දැඩිව ගන්න හොඳ නැහැ. මේක තමයි මම කරන භාවනාව. මේකෙන් මට හුඟක් වැටහෙනවා කියලා දැඩිවල්ලා ගන්න හොඳ නැහැ. දැනට පාවිච්චියට කියන්නේ ඉගෙනගෙන තියෙන මේ දේනේ. ඒ නිසා මම මේක කරනවා. හැබැයි කවුරු හරි කරුණ සහිතව මේක වැරදි කිව්වොත් එදාට මම මේක ඇතේරියා. නිකන් නෙවෙයි කරුණ සහිතව කියපු වෙලාවට. ඒ වෙලාවට මම මේක ඇතේරියා. අතෑරලා ආය අලුතෙන් කරනවා. ඒකයි. ඒකයි සොකීය දෘෂ්ටියට මතයට බැඳෙන්නේ. ඒකයි. සම්දිත්‍ටි ඒකයි. සොකීය දිට අපරාමාස කියන්නේ ඒක අල්ලගන්නේ නැහැ. අනාදානග්ගහ කියන්නේ ආදානග්ගහ කියන්නේ දැඩිව ගන්න, අනාදානග්ගහ කියන්නේ කෙනෙක් කිසිවක් දැඩිව අල්ලන්නේ නැහැ. ඈ දැඩි වැල්ලුවොත් නේ අනිත් එක්කෙනාට උදුර ගන්න බැරි නේද? වාසෙන් ගන්න තිබ්බොත් අනිත් එක්කෙනාට ගන්න පුළුවන් ඒක. ඉතින් ඒ වගේ අර අපි පාවිච්චි කරන දේවලුත් ධර්මයේ සම්බන්ධව වැටහිම් එක්කම දැඩිව ගන්නේ නැහැ. සුප්පට නිස්සග්ග කියන්නේ විසි කළා දාන්න ඕක අයින් කරන්න කිව්වොත් අයින් කළා දැම්ම. ආන්න ඒක. ඕක හිතන්න එපා, ඕක එතන ඇතට දැම්ම. ආන්න ඒක. සුප්පට නිස්සග්ග කියන්නේ ඒක. නිස්සග්ග කියන්නේ විසි කරනවා කියන එකයි. පහසෙන් විසි කළා දාන්න පුළුවන්. දැන් ගෙදරක දෙයක් වුණත් අපි වැඩි වටිනාකමක් දීලා නැති දෙයක් කවුරු හරි කිව්වා අයියෝ මේ කසිකබල මොකටද තියාගෙන ඉන්නේ කිව්වොත් එතන විසිර කළා දාන්න බලව. දැන් කසිකබලක් වුණත් හැහෙන්න බැඳිලා තිබ්බොත් මොකද වෙන්නේ? කොච්චර කට්ටිය කිව්වත් අතාරින්න බෑ. ආන්න ඒකයි. අර හරමිටි කතාව අහලා තියෙනවද නේද? අර මේ යාළුව දෙන්නෙක් අර යනවා කැලේ, කැලේලු ගමක් ආරංචි වෙනවා. මේ ගමක් මේ මිනිස්සු අතහැරලා දාලා තිනු. අපි දෙන්න යන් ওই මොන හරි මිනිස්සු අතහැරලා දාපු දෙයක් ගන්න පුළුවන්. සමහර ලාට මිනිස්සු බර වැඩි වුණාම දාලා යනවනේ බඩු. ඉතින් ඒ නිසා යන් කීට ඉතින් ගියා. යනකොටම හම්බුණා හනමිටි දෙකක්. එතකොට මේ කිව්වා මේ හන තිනවනේ හොඳයිනේ, මේ අපිට නූල් ටිකක් මෙව කරගන්න පුළුවන්, අපි ඇරයි යන් හනමිටි දෙක කියලා. දෙන්නම ඉතින් හනමිටි දෙක ගත්තා. ටිකක් දුර අරගෙන යනකොට හනු නූල් හම්බුණා. හන නූල් හම්බුනේ. එතකොට අර එක යාළුවා කිව්වා මේ මොකටද අපි මේ හන මිටි ඇරයි යන්නේ, මේ නූල් තියෙනවානේ. ඔය ගියත් ඉතින් නූල් න්යාය හදාගන්න තියෙන නිසා අපි මේ හන මිටි ටික දෙක අතෑරලා නූල් ඇරයි යන් කිව්වා. එතකොට අර යකෝ අම්මෝ මට නම් බෑ, මම ගොඩ දුර ඉඳලා ගෙනවි. ගොඩක් දුර ඉඳලා ගෙනවා, මේක වන්නම් අතාරින්නේ නැහැ. මට නම් බෑ, මේ ඔයාව නම් ඕ නූල් ගන්න කිව්වා. එතකොට අර යකෝ ඉතින් කල්පනා කළා ඉතින් හන මිටි අරන්ගේ නූල්නේ හදාගන්න තියෙන නූල් තියෙනවනේ. ඉතින් ඒ නිසා යා නූල් ටික ගත්ත හන මිටි අතෑරියා. ඔහම යනකොට හන රෙදි හම්බුණා. එතකොට අර විදියටම කිව්වා ඉතින් මේ නූල් ඇරයි යන්නේ රෙදි යන්නේ. ඉතින් නූල් තියෙනවනම් රෙදි තියෙනවනම් නූල් ඇති අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ නිසා කිව්වා ඉතින් ඔය මිටි අතාරින්න ඔයා දැම්මත් මේ නූල් මේ කරයි යන් කියලා. අර යකෝ අපෝ මට නම් බෑ, මං ගොඩක් දුර ඉඳලා ගිනා මේක ඔයාට ඕනම් ගන්න කිව්වා. ඉතින් අර කරපදී හන නූල් නැතැල්ල රෙදි ගත්තා. ඔහොම ඔහොම යනකොට ඉතින් හොඳ හොඳ ඒවා හම්බුණා. අන්තිමට රත්තරනුත් හම්බුණා. ඊට පස්සේ අරයා කිව්වා මීරි ඕක අතාරින්න දැන්වත් මේ රත්තරන් තියෙනවා, ඉතින් ඕන දෙයක් කරගන්න පුළුවන් නේ. ඉතින් අරයා කිව්වා අම්මෝ මට නම් බෑ, ඔයාට ඕන රත්තරන් ඇරයි යන්න, මම මේක අතාරින්නේ නැහැ කිව්වා. මං කොච්චර දුර ඉඳද අමාරුවෙන් ගිරවි, දැන් කොච්චර දුර ගෙනවද මේක දැන් මෙතනද? ඉතින් අරය මොකද කරේ? ඉතින් හන මිටි අරන් ගියා. ඉතින් අනිත් එක්ක නෝ රත්තරන් අරන් ගියා. ඉතින් රත්තරන් අරන් ගියා කියනට විතරයි කියන ප්‍රයෝජනේ. හන මිටි අරන් ගියේ කියනට එයාටවත් ඥාතිවත් කවුරු සතුටුුන්නේ නැහැ කියන. ආන් ඒ වගේ කියන. ඉතින් සමහර ලාට අර ගොඩාක් කාලයක් පුරුදු කරා කියලා, ගොඩාක් කාලයක් තමන් දන්න දේ කියලා, එහෙම නැත්නම් තමන්ට ගොඩ හිතවත් කෙනෙක් අම්මා තාත්තා ගැන්නුවා කියලා හරි අනවශ්‍ය දෙයක් අරන් ගියොත් එහෙම අනුනිකයි. ඒ නිසා ඒකයිව දැඩිව ගන්න එපයි කියන්නේ. මම පළවෙනි කරපු භාවනාව කියලා නෙවෙයි. ඒක වැරදි නම්, ඒක කරපු දෙ ක්‍රම වේද හරි නැත්නම් කරුණ සහිතව කෙනෙක් කියනවා නම් මේ විදිහට කරන්න කියලා එතනදී ඒක යථාහරින් පුළුවන් වෙනවා. ඒක තමයි ක්‍රම වේද. එහෙම නොවුනොත් සමහර ලාට රහතන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වොත් අපිට බැරි වෙනවා. එයි අපි පරණ ගතියෙත් නෝ කියන්නේ. වැරදිලා තිබ්බොත් ඉතින් ඒකම තමයි අපි. ආන්න ඒක. ඒ තේ නිසා ඒකයි අර කිසිවක් ඒකයි දැඩිවල්ල ගන්න පකින්. ඕන වෙලාවක අතහරින්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න කියලා. හැබැයි දැන්ට පාවිච්චි කරන දැන්ට තියෙන ඉච්චරනේ. ඒකයි දැන්ට මුලින්ම හම්මුනේ හරි මිටි ඉඳහන මිටි ගත්තා. ඈ හන නූල් හම්මුනම් පස්සෙ මිටි ඕනේ නෑනේ. ඒ වගේ. ඉතින් අපි මොකොත් නොදන්නා කාලේ මොන හරි කම වේදයක් කරපුව එක හරි. නමුත් දැනගන්න දැනගන්න ඒකයි හොඳ හොඳ දෙයට එන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? පරණ දෙයටම තමයි අවතීන වෙලා යන්නේ. පරණ මතයට, පරණ අදහසට, තමන්ගේ කරපු දෙයට, තමන්ගේ අදහසටම ඒකයි. මගේ වැටහිම මේකයි කියලා ඒකටම තමයි ඊට පස්සේ යන්නේ. ඉතින් ඒ නිසා ඒකයි. ඒවා ඕනම දෙයක් අතහරින්න පුළුවන් වෙන දැනට පාවිච්චි කරනවා. දැනට තේරෙන වැටහෙන දේ ඒ නිසා කරනවා. ඉතින් මේකත් වැරදි කිව්වොත් ඒකත් අතහැරියි. මොකද ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේශිස්සාමි. මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ කුල්ලක් උපමා කරගෙන. නිත්තර නත්තාය එතර වීමට එන ගහ නත්තායි අල්ලගන්ට නෙවේ. නිතරම එතර වෙන්න පමණයි මේක අල්ලාගෙන යන්න නෙවේ. ඉතින් අර ඔරුවකින් කෙනෙක් මේ ගඟකින් එතෙරලා ඔළුව ඔරුව කරගහගෙන ගියොත් ඒක හරි වැරද්ද කියලා අහනවා. අනේ මට කොච්චර උපකාර වුණාද ඔරුව කියලා ගොඩට ආවට පස්සේ ඔරුව කරේ තියාගෙන යනවා. අතාරින්න කැමති නෑ ඔරුව, මොකද ඔරුවෙන් එතර උන්නයි කියලා. ඉතින් ඒක ඔරුවට කරන නියම කාර්යභාරය නෙවෙයි කිනෝ. ඔරුවට ප්‍රශංසා කරලා ඔරුව පා කරලා ඇරලා තනිය යන්න කියන්නේ. ඔරුව තියෙන එතර වෙන්න මිසක් ගොඩේ ඇරයි යන්න නෙවෙයි. ආන්නේ වගේ කියන ධර්මියත් අවබෝධයෙන් මිසක් තමයි මේ වාද විවාද ඇති වෙන්න ගහ මේ අනිත් අය මේවා කරන්න පාවිච්චි කරන එකක් නෙවෙයි කියන. එහෙම කරනවා නම් ඒක ධර්මයෙන් නියම ප්‍රයෝජනෙ ගන්න නැහැ කියන, අර සර්පයාගේ වලිගෙන් එල්ලුවා වගේ වෙනවා කියන. මේ වලිගෙන් එල්ලුවා සර්පයා දෂ්ට කරනවානේ, ඔළුවෙන් එල්ලුවා තමයි බේරෙන්නේ. ධර්මයත් එහෙමයි, වැරදි විදිහට ධර්මයේ පාවිච්චි කරොත් එහෙම අන්න ඒකෙන් තමන්ට හානියක් මිසක් දියුණුවක් වෙන්නේ නැහැ. වාද විවාද කරන්න මේව කරන්න ධර්මයේ පාවිච්චි කරොත් ඒකයි. දැන් සමහර අය මේ තමන්ගේ මතයට ගැලපුණත් ඒක පොතේ තිබ්බත් එයා පිළිගන්නේ කැමති නැහැ. ඕවා පස්සේ ලියලා තියෙන එක ඒතකොට ධර්මයට කරියා කරනවානේ. ඉතින් ඒතකොට මොකද වෙන්නේ, තමන්ගේ අවබෝධයේ පොතට ගැලපෙන්නේ නැත්නම් ඒක එහෙම කියන පොත කියන්නේ වෙන එකක්, අවබෝධ වෙන එකක් කියයි. ඊට පස්සේ මොකද වෙන්නේ, ධර්මයට කරියා කිරීම තමයි වෙන්නේ. එතකොට අන්න එකයි සර්පයාගේ ඔළුවෙන් අල්ලුවා කියන්නේ ඒකයි. මොළු මොන වලිගෙන් අල්ලුවා කියන්නේ ඒකයි. වලිගෙන් අල්ලුව ගාන දෂ්ට කරනවා. එතකොට එයාගේ බණ ධර්මයෙන්ම තමයි එයාව දෂ්ට කරන්නේ. එයාගේ භාවනාවෙන්ම තමයි එයාව පව් කරගන්නේ. අන්න ඒක. ඉතින් ඒ වගේ වෙනවා. අලගද්දුපම සූත්‍රය කියලා තියෙන එකේ. ඒක තියෙන්නේ වෙන මේකකට. ඒ කියන්නේ සතර මහා ධාතු කියන්නේ සර්ප හතර දෙනෙක් කියලා. ඒ අලගද්දුපම සූත්‍රය තමයි ඒක තියෙන්නේ. ආසිවිපම සූත්‍රය නෙවෙයි, අලගද්දුපම සූත්‍රය. ඔව්, කියන්නේ දෘෂ්ටිගත වුණොත් එහෙම ධර්මයේ බෑ. ඉතින් ධර්මයත් ඒකයි. කියන්නේ වැරදි විදිහට ධර්මය අල්ලගත්තොත් ඒකයි කියන්නේ. අර අනිත් අරක තියෙන කෙලෙස් උපක්ලේශ සූත් එහෙම තියෙන කෙලෙස් ගති කියන එක තමයි අර මම මුලින් කිව්ව සම්දිට්ටි පරාමාසි. ඒවා කෙලෙස් ගති හැටියට පෙන්වන්නේ. සොකීය දිස්ති එක එක කෙලෙස් ගති දිනවන. ඉතින් ඒවා තියෙනවා නම් මේ නිතරම අර ධර්මය කරා එන්න බැරි වෙනවා. අකීකරු භාවය ඇති වෙන කෙලෙස් තියෙන ඒවා එහෙම තියෙනවා. අනුමාන සූත්‍ර එහෙම තියෙනවා. තව ඒ වගේ මේ ගොඩක් සූත්‍රවල මේ කෙලෙස් පැති පෙන්නන තැන්වල මේ සල්ලේක සූත්‍රය වගේ තැන්වල අර හතරක් තියෙනවා. අකුසල පැත්තෙත් තියෙනවා, කුසල පැත්තෙත් තියෙන. කුසල පැත්තෙ තමයි අනාදාන ගාය, කියන්නේ දැඩිව ගන්න සුප්පට නිස්සග්ගි අත්හරින්න පුළුවන් විදිහට හිත හදාගන්න. සන්දි සොකීය දිට්ඨි අපරාමාස කියන්නේ අල්ලගන්නේ නැහැ. සන්දිට්ඨි සොකීය දිට්ඨි අල්ල ගන්න ඕන, පරාමාස කියලා කියන්නේ අල්ල ගැනීම. ඒක කෙලේශයක්. ඒකයි ආදානග්ගාය කියන්නේ දැඩිව ගන්න ඕන, දුප්පටි නිස්සග්ගි කියන්නේ අත්හරින්න බැරි නම් ඒක කෙලෙස් ගතියක් කියන. ඉතින් ඒවා ඒ කෙලෙස් ගතිය ඒක තමයි අන්තිමේට තියෙන කෙලෙස් ගතිය. ඒ කෙලෙස් ගතිය අතහැරින්න නැති තාක්කල් නිදහස් වෙන්න බෑ. ඒක භාවනාවක් වුණත් එහෙමයි. අර ඒක තමන් දැඩිවල්ල ගත්තොත් සමථ ඒක වැඩෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඊතර ප්‍රමාණයක් වැඩෙන්න මොනවද පුළුවන්, නමුත් ඒක පරිපූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ තමන් ඒ මතේම ඉන්නවා නම් ඉතින් ඒතොට යන්න බෑ. එයා ඒක අතාරින්න මොනින් යන්න නම් දැන් අනුරුද්ධ සාමණේරට තේකේ දැන් ඒක අල්ලගත්තා නම් යන්න බෑ. මොකද්ද මේ දහසක් ලෝක ධාතු බලන්නේ කමුතු කෙලෙසෙන්ද කියලා හිතුවොත් එහෙම නේද? දැන් දහසක් ලෝක ධාතු මට බලන්න පුළුවන් කියන එක ලොකු කෙලෙස් ගතියක් අපිට පේන්නේ නැහැ නේ, මාන්නයක් නේද? ඒක නිකන් සාමාන්‍ය දෙයක් වගේනේ. ඕ ඥානයක් නේක ඇත්තටම. ඉතින් ඒක ප්‍රබල හැකියාවක්. ඉතින් නමුත් ඒක ඒකයි උන්වහන්සේ ටක් ගාලා එතනදී ඒක තේරියා. ඒ හිත යල්ල ගැනීම කියපු ගාම. ඒක දුෂ්ටිගත වෙලා හිටියන අතාරින්න බෑ. අන්න ඒකයි. ඔව් කියන්නේ වර්තමානයේ හටගත්තු දේවල් වල තියෙන ස්වභාවය විමසන්න ඕනේ. ඒකයි. අර කියන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ හටගන්න දේවල් ඒ තැන ඒ දේවල් විපස්සනා කරලා බලන්න කියනවා. තේරෙනවද? දැන් මේ ගීගේ දුකක් කියලා හිතලා ඒක නිකක් මේ කියන්නේ මහා බරක් හැටියට මේක ගත්ත කීමක ඒක කියන්නේ බර කියන්නේ පීඩනයක් හැටියට තියෙන දැන් ඒක. ඒකත් බලන්න කියනවා. ඒකත් මේ ඒ ගැන විපස්සනා කරලා බලනවා. ඒ වගේ ඔව් කියන්නේ අපේ අපිකම දැන් මගේ තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න බෑ. ඉතින් ඒ වගේ ඉතින් ඒ හැම දෙයක්ම ඕනම් බලන්න පුළුවන්. ඒ වගේම අනිකුත් හටගන්න කෙලෙස් සරුව මෙව පුළුවන් තරම් හටගන්න එක හැම එකෙම සිහි පිටු පිටු විමසා බලන්න ඕනේ. ඒකට තමයි වර්තමානයේ ඉන්නවා කියන්නේ. ඒකයි අතීතන්නානුවග්ගමී. ඒ කියන්නේ අතීතෙට යන්නෙත් නැහැ. අබද්දේ කරත්ත සූත්‍රයේ තියෙන අනාගතේ ඒ නප්පටික්කංක අනාගතක්. අනාගතේ බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ. ඊළඟට පච්චුප්පන්නංච යෝ ධම්ම. වර්තමානයේ යම් ධර්මතා තියෙනවා නම් තත්ත තත්ත විපස්සති. අනේ ඒ තැන විමස බලනවා. මේ මොහොතේ රාගයක් හැදුවොත් රාගය ගැන විමසා බලනවා. දේශයක් හටගත්තොත් දේශයක් ගැන. ඊළඟට හිතේට කම්මැලිකමක් આવුවොත් ඒ ගැන විමසා බලනවා. ඒ විදිහට වර්තමානයේ හටගන්න මොන ධර්මතාවද ආන්නේව පිළිබඳව විමසන් බලන ඉන්න හඳුනාගෙන. ඒක තමයි වර්තමානයේ හරියට ඉන්නේ. ඒකයි. එතකොට සිහි පිටුවගෙන මම මේ වැඩේ කරනවා. මේ මොහොතේ මගේ හිතට මං කෙලෙස් ඇති නොකරගෙන මේක කරනවා. මේ වෙලාවේ මගේ හිතට රාගයක් ඇති කරගන්නේ, දේශයක් ඇති කරගන්නේ, මාන්නයක්, අහංකාරම එමුදු නිමිත්තක් මම මේ තුල මේ ක්‍රියාව කිරීම තුල කිසිසේත් ඇති කරගන්නේ. ඊට පස්සේ ඒක කරන කියාව පිළිබඳව මේ හොඳ මේකකින් තමන්ට මේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒට අදාළ විදිහේ මනස කාර්ය පවත්වන්න පුළුවන්. එතන තම ප්‍රඥාව වැඩෙන විදිහට ඒකයි කරන්න පුළුවන්. එතකොට දර ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට මේ කවුද මේ නන්ද ස්වාමීන් වහන්සේ ගැන උන්වහන්සේ දැන් දිශාව බලන් ඉස්සෙල්ලා හිත හදාගන්නවා. දැන් මම මේ අහවල් පැත්ත බලන්නයි යන්නේ. දැන් මේ බැදීමේ තුලදී මගේ හිතට රාගයක්, දේශයක්, මෝහයක් කිසිම අකුසලයක් ඇති කරගන්නේ නැහැ කියලා තමයි බලන්නේ. කල්ැතු හිත සූදානම් කරගෙන දැන් බලනකොට ගොඩ දේවල් පේනවා. කියන්නේ ඇලෙනේම පේන්න පුළුවන්, ගැටෙනේම පේන්න පුළුවන්, විවිධ දේවල් පේනවා. හැබැයි මම මේ දිශාව බලද්දි මගේ හිතට මං රාගයක්, දේශයක් ඇති කරගන්නේ නැහැ කියන පදනමේ පිහිටාගෙන බලනවා. ඒ වගේ අර ක්‍රියාකාරකම් කරනකොටත් එහෙමයි. මම මේ දැන් මේ ගමනක් යන මේ ගමනේ කෙරවර දක්වා මම මගේ හිතට අකුසල් ඇති නොකරගෙන මම මේ ගමන යනවා. ඒ වගේ ඉතින් එතකොට යනකොටත් මොන හරි හොඳ මානසික කාර්යයක් තුළ යනවා. ආලෝකිතෝ විලේකුතේ සම්පජානකාරී හොති කෙනෙක් වටපිට බලනකොට හොඳට කල්පනාකාරීව බලනවා. ඒක මේ වටපිට බලනකොට හිතට රාගය, ද්වේෂය, මෝහයක් එන්න දෙන්නේ නැහැ කියලා සිහිය නුවණ උපදවාගෙන බලනවා. පාසුරු කර යන්නේ කනකොට බොනකොට ඒ කතා කරනකොට දැන් කතා කරනකොට සම්පජානකාරීව කතා කරන්න කියලා ඉතින්. එතකොට ඉතින් ඒ කතාව පටන් ගන්නකොටත් කවුරු හරි එනෝ නම් දැන් කතාවක් කරන්න වෙනවා නේද? ඉතින් ඒ නිසා මම කොහොම හරි දෙතිස් කතාවකින් තොරව ධර්ම කතාවක් කරනවා, නැත්නම් එහෙම බැරුණොත් කතා කරන එක අහගෙන විතරක් ඉන්නවා කියලා හිතා ගන්නවා. වැඩි අනුබල දෙන්නේ නැතුව කතාවට. ඉතින් කතා කරන වෙලාවෙත් අර බොහොම කල්පනාකාරීව දැන් මෙයා මේ කතා කරනවා, ඉතින් කරන් දෙයක් නැහැ, ඉතින් මං අහගෙන ඉන්නා වගේ හිත ආරක්ෂා කරගෙන කියලා සිය මේව කරගෙන කියනවා. මේ කියන එකකට මම උත්තර වඳින්න යන්නේ නැහැ. ඉතින් මේ එතන පවත්වන්න ඕන නින්ද මම මේක අහගෙන මේ හුමිටි විතරක් පොඩ්ඩක් නේද දීගෙන ඉඳයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ටික ටික කරන්න තියෙන්නේ. ඒකට කනකොට බොනකොට ඒ වේදිත් ඒකයි සම්පජානකාරීව කල්පනා කරලා ගන්න කියන. ඉතින් ආහාර පාන ගන්නකොට ඒ වයි ඇඳුම් පෙළඳුම් ගන්නකොට ඒකයි මේ අර්ථය සීකල ගන්න කියන. ආහාර ගන්න දැන් මම මේ කෑම ගන්න, ඇයි මං කෑම ගන්න? නේව දවාය නමදාය නමණ්ඩනාය භූෂණාය කියලා ඒ විදිහට සී පිටුවාගෙන ගන්න පුළුවන්. එතකොට එතනදී යන්න කෙලෙස් හිතට ඇති වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ඒවා කරන්න තියෙන්නේ. ඒකයි සති සම්පජඤ්ඤ දෙකම සීයේ නුවණ දෙක උපයෝග කරගෙන තමයි කරන්නේ. සම්පජානකාරී කියන්නේ නුවණින් කරනවා කියන එක. ඒකයි ඒකේ තියෙන ස්වභාවය හොඳට හඳුනාගෙන දෙකයි වෙලාව භාවනා ටික මේ විවේකයක් කරගෙන ලබා ගන්න කරන්නේ.